හොඳයි, එහෙමකටම තේරුම් ගන්නයි අද සවුන්ඩ් සිසිල සහරහා කරන ඉරිදා දවසේ තෙන්න ජර්ම සාකච්ඡාවයි හවසේ සාකච්ඡාවයි මේ පටන් ගන්නේ ඔස්ට්‍රේලියා වේලාවෙන්. අදත් පසුගිසති වගේම ආචාර්ය රවි කොග්ගල්ගේ මහත්මයා ශ්‍රී ලංකාවට සිට සම්බන්ධ වෙනවා සලායතන සම්බන්ධයෙන්. අපි එදා නවතිපු තැන ඉඳලා ඉතුරු හරිය මේකේ පොඩක් ටිකක් සාකච්ඡා කිරීම සඳහා ඉතින් මම තම ගෞරවයෙන් ආචාර්ය රවි කොග්ගල්ගේ මහත්මයාට ආරාධනා කරනවා සාකච්ඡාව ආරම්භ කරන්න කියලා. සිරුවන් සරණයි.
ඔව්, මම හිතන්නේ දැන් අර ගිය සතියේ සාකච්ඡාව නැවත අහන්න ඇති අපිට අවශ්‍ය නම් ඒවයි ගැටළු කාගේ හරි තියෙනවා නම් එහෙම හුවත් ඒ තුලින්ම අපිට සාකච්ඡාව ගෙනියන්න පුළුවන් නේද? මම ආයතන ගැන සලායතන ගැන අපි සාකච්ඡාවක් කළා. සලායතන කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස. ඊළඟට ඒ ආයතන වලම ආයතන දෙකක් තියෙනවා, මේ අභ්‍යන්තර ආයතන බාහිර ආයතන. ඇස කන නාසය දිව ශරීරය මන කියන ඒවා අභ්‍යන්තර, ඒකට අරමුණු වෙන ඒවට කියනවා බාහිර ආයතන කියලා. රූප ශබ්ද ගන්ධ රස ප්‍රත්‍යබ්බ ධම්. ඊළඟට ඒවයි අර මේවා හටගන්න හැටි ගැන හේතු හතරක් සඳහන් කළා. ඇස හටගන්න හේතු හතරක් සඳහන් වෙනවා. කර්මය නැත්නම් පුරාණ කර්ම කියලා කියන පෙර කර්ම, සංහාව, ආහාර, අවිද්‍යාව කියන හේතු හතරක් සඳහන් වෙනවා. ඒ හතරත් අපි සාමාන්‍ය වශයෙන් කතා කළා. ඊළඟට ඒවයි අපේ සම්මත ඇස කියන එකයි මෙතන ආයතන මච්චමේ ඇස කියන එකයි වෙනසකුත් කතා කළා. සම්මත ඇස කියන්නේ පිට ඉපදුන දවසේ ලැබිලා මැරෙන දවස වෙනකන් තියෙන හැක් ගැන කතා කරනවා. ඊට වඩා මෙතන ආයතන මච්චමේදී පෙර නොපිදීම හටගෙන ඉතුරු ලැබුව නිරුද්ධ වෙන ස්වභාවයක් ගැන කතා කළා. මේවා සම්බන්ධ තව පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් මේ මොනවාරි ඉදිරිපත් කළොත් ওই සම්බන්ධව කතා කරන්න පුළුවන්. කාට හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් නැත්නම් තව විස්තර කරන්න අවශ්‍ය තැනක් තියෙනවද කියන්නේ.
මට කුඩා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අපි කතා කරන මේ ඇස, මේ දහමේ කතා කරන ඇස, දැන් අපි රූපයක් දැක්කහම අපිට කියන්න හරි හිතා ගන්න පුළුවන් ද කොතනද මේක පිහිටන්නේ කියලා? ශරීරය තුල හෝ කොතන හරි කිසියම් තැනකද මේක පිහිටන්නේ කියන එක අපි ඇත්තටම කියනවා. මේ 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 ඇස අනිදස්සනයි කියලා, මේක දකින්නත් බැහැයි කියලා වෙලා අපි ධර්මය අහලා තියෙනවා. නමුත් මේ මට කුඩා ප්‍රශ්නයක් තියෙන්නේ, මේක කොහේ හරි පිහිටන තැනක් තියෙනවද අපිට කියන්න පුළුවන්ද? ආවල් තැනයි මේ රූපය දකින්නකොට මේ මේ කියන අනිදස්සන වූ ඇස පිහිටන්නේ කියලා. මේකයි ප්‍රශ්නේ. කෙරුවන් සරණයි.
පිහිටීම ගැන කතා කරනකොට අපි සාමාන්‍යයෙන් මේ ලෝකෙට අයිති මට්ටමින් ශරීරය ගැන කතා කරද්දී ඇස පිහිටන්න වෙන්නේ අපි කියන අම්මතේදී මේ කළු ඉන්ද්‍රියාවේ දෘෂ්ටි ඥානය කියලා කියන අයිරකින්න එතන අපි මේ සාමාන්‍ය විද්‍යාවෙන් අපි දන්නවා මේ තින්බේ ඇසේ කටින් හැදිලා වැටෙන්නේ එතන කියලා. ඔක ධර්මයෙන් සඳහන් වෙන්නේ චක්කු ප්‍රසාදය කියන වචනේ. ප්‍රසාදය, ප්‍රසාදය තමයි ආයතන හැටියට ගන්න. කනේ නම් සෝත ප්‍රසාදය, එවගේ ධාන ප්‍රසාදේ, ජීවහා ප්‍රසාදේ එවගේ කියනවා. ඒ ප්‍රසාදය කියන එක ඔපය කියලා හඳින්නනවා. ඒක කණ්ණාඩියක් වගේ කියන්න. එතකොට අර ඒ ප්‍රසාද රූපය කියන එක අර ඔපය තුල වැටෙන ප්‍රතිබිම්බයක් වගේ, ඡායාවක් වගේ දෙයක්. එතකොට ඒ ඡායාව වැටෙන්නේ ওই චක්කු ප්‍රසාදය කියන තැන. එතකොට ඇහැ කියන තැනේ පිහිටීම අපිට හිතා ගන්න වෙන්නේ ඔය ප්‍රතිබිම්බයේ වැටෙන තැන කියන එක. ඒක හැබැයි ඒක මේ මගේ අදහසක්. ඒකේ වෙනස් අදහස් තියෙන්න පුළුවන්. ඉතින් ඇස කියන එකෙන් අදහස් වෙන්නේ චක්කු ප්‍රසාදය කියන එක. ඒ ප්‍රසාදී ඇස උපකාරයෙන් හදලා දෙන ප්‍රතිබිම්බය චක්කු ප්‍රසාද රූපය. ඒක සතහන් මාත්‍රයක් විතරයි. ඒ කියන්නේ ප්‍රතිබිම්බ ස්වභාවයක් විතරයි. ඒ කියන්නේ මම අදහස් කරන්නේ ඒකට සතර මහා ධාතු රූප මට්ටමක් නෙවෙයි. ඡායා මාත්‍රයක් පමණයි. ඒක අරමුණු කරන්න පුළුවන් විඥාණය. ඒකට අපි කියන චක්කු විඥාණය කියලා. ඒක පහළ වෙන්නේ එතනමයි. අපිට ඒකේ ලොකේෂන් එකක් ස්ථානයක් කියලා ගත්තොත් ගන්න වෙන්නේ මේ සම්මත ඇහි පෙනෙන තැනක් කියන එක. දැන් කනේ සෝත ප්‍රසාදය කියන එක අපි හර කම්බරේ කියන තැන තමයි සටහනයි තියෙනවා කියලා අපි මේ අපේ විද්‍යාව පැත්තෙන් කියන්න වෙන්නේ. ධර්මයේ පැත්තෙන් කියන්නේ ඒකට සෝත ප්‍රසාදය කියලා. ඒ ප්‍රසාදේ තමයි ශබ්දයට අදාළ යම් කිසි ශබ්ද සටහනක්. එනසම් සෝත ප්‍රසාද රූපයක් ඇති වෙන්නේ. ඒක විඥානයේ ධර්මණු කරන්න පුළුවන් ඒ ප්‍රසාද රූපය කියන මට්ටම. තමයි සතහන ප්‍රතිබිම්බයක් කියන මට්ටම. ඊළඟට මේ දැන් ඔය කියන තැන කියනකොට මම කිව්වේ ලෝකෙට අයිති මට්ටමකින් තමයි අපිට කතා කරන්න යන්නේ. මොකද අපි රූපය පිළියම්. ඒ කියන්නේ බාහිර රූප නැත්නම් ශරීරයේ තියෙන රූපය පිළිගන්න මට්ටමකයි ලෝකේ ඉන්නේ. ඒකේ ගැඹුරට යනකොට මේ ඒක ප්‍රායෝගිකව කරලා බලන්න හොඳ දෙයක් මේක විදර්ශනා පැත්තෙන්. තමන්ගේ දැන් අපි ඉස්සෙල්ලා බලන්න පුළුවන් බාහිර රූප තියනවා කියලා අපි දැනගත්තේ කොහොමද කියන එක. ඒකට තේන ආයතනයක් හරහමයි. ඊළඟට බලන්න මේ ශරීරයේ තියෙන රූපය තියනවා කියලා දැනගත්තේ කොහොමද? දැන් Tamanට බලන්න පුළුවන් දැන් Tamanගේ අත අපි කියන දකුණු අත කියලා දකුණු අත මේ විදිහට තියනවා කියලා මම දැනගත්තේ කොහොමද? නැත්නම් හිත දැනුවත් වෙන්නේ කොහොමද? ඒක පාරට අපිට අත දිහා බලලා කියන්න පුළුවන් මේ හැට තේන නිසා දැනගන්නවා කියලා. එතෙන්දි තමයි අපි ආපහු ආයතන මට්ටමට ගිහින් බලනවා එහෙන් පේනවා නම් මේ තේන්නේ එළියේ තියෙන දෙයක්ද නැත්නම් චක්කු විඥාණයෙන් දැක්ක ප්‍රසාද රූපය ඒ ගැන අර අවිද්‍යාවයි මුලාවයි යෙදিলা අපි මේ ප්‍රතිබිම්බයට අනුව එළියේ තියෙනවා කියලා හිතන මට්ටමක් පමණද ඒක ටිකක් ගැඹුරින් හිතන්න වෙනවා. ඒ කියන්නේ විදර්ශනයේ කරනකොටයි අවබෝධය එන්නේ. මොකද දැන් ලෝකෙට අයිති දේවල් තියෙනවා කියන දැක්මෙන් ගන් බැලුවොත් මේක තියෙනවා. එහෙනම් අපි දැන් ආයතනවල අර ගැඹුරට යනකොටම ඇස කියන එකයි රූපය කියන එකයි පවතින දෙයක්ද එහෙම නැත්නම් ඒ මොහොතේ පෙරණ සිදීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන. එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න පටිච්චසමුප්පන්න දේවල්ද. ඒ ස්වභාවය දකින්කොට අපිට එහෙම අපි දැනට හිතන් ඉන්න මේ ෆිසිකල් ශරීරයක් මේ භෞතික ශරීරයක් කියන මට්ටම එක්තරා විදිහක මුලාවක් නැත්නම් ආයාවක් කියන අවබෝධයක එන්න පුළුවන්. ඒකට එන රූපය ගොඩාක් රූපය ගැන විදර්ශනා කරන්න වෙනවා. ඒක රූපය පිළිසිඳ දැකීම තුළින් රූපයෙන් මිදෙන මට්ටමකුත් තියෙනවා. එතකොට අර ලෝකෝත්තර දර්ශනයේදී ඇත්තටම ඔබතුමා අහපු මේකේ ස්ථානයක් ගැන සඳහන් කරන්න බෑ. මොකද අපි ස්ථානය සඳහන් කරන්නේ මේ අවකාශය තුල ලෝකෙට අයිති රූපවලට සාපේක්ෂව. ලෝකෝත්තර වත්කවේදී එහෙම රූප වෙන්නේ නැහැ. විදිහට කිව්වොත් මේ අවකාශය කියන එකක් ගැන කතා කරන්න අමාරුයි. ස්පේස් ගැන. ඒ වගේ
සිද්ධියක් තියෙනවා. මේක ගැන ඉතින් මේ බොහොම තින් හිතන් දෝනේ අවස්ථාවක්. ඔව්.
වෙන මත තියෙනවා නේද සාකච්ඡා කරන්නත් හොඳයි. මොකද මේක විදර්ශනය කරන්න අවශ්‍ය වෙනවා.
තවත් කාට හරි ප්‍රශ්න තියෙනවා නම් ඒක තියෙන්න පුළුවන්.
ශ්‍රාවෙන්න රවි මහත්මයා මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් එහෙම බලනකොට රවි මහත්මයා දැන් අපි මෙතන මේ රැතෙන් බලන නිසා දෙයක් තියෙනවා තියෙන නිසා බලනවා කියලා ඒ දෘෂ්ටි දෙක අපි මේවා ගැන මෙහෙම කතා කරලා අපි දැනට අපි මේක තේරුම් ගන්නේ මේ සුතමේ වශයෙන් පමණයි. ඉතින් මේ ගැඹුරු ධර්ම එහෙමනම් අපිට අවබෝධ වෙන්න ඕන ගැඹුරු විදර්ශනාවකින් පමණයි කියන එක මේ ඔතන සඳහන් කරන්නේ. මොකද දැන් මේ රූපය ඒ මොහොතේ කියලා නැති වෙනවා නම් ඒ කියන්නේ එම් බලනවා අපි අර මේ අපි අර රූප කලාප තත්ත්වයකල් දකින්න අවශ්‍යද අපි ගැඹුරු මේ විදර්ශනාවකින්. ඒ වගේම මෙතන දැන් අපි ස්පර්ශය ගැන කතා කළා. ස්පර්ශය සමුදයක් එකේ අතර දැන් මම කටකෝණේ හාමුදුරන්ගේ බණ දේශනාව නෙමෙත්තේ තණ්හාව කියන එකෙන් මේ ස්පර්ශ සමුදයක් ගැට ගන්න අපිට ඒකට ගැඹුරු විදර්ශනාවකින් මිසක් මේක පේන්නේ නැහැ. මොකද එහෙමනම් මේ දැන් අපි ඉගෙන ගන්න දේවල් සුමේ වශයෙන් විතරයි නේද අපි දැනගන්න පුළුවන් වෙන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ඒක
උන්ට. ඔව් එතන මෙහෙමයි දැන් විදර්ශනාව වඩනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? ප්‍රඥාව දියුම් වීම. එතකොට එක එක ප්‍රඥා මට්ටමේදී අපි දකින ආකාරය වෙනස්. එතකොට දැන් මුලින්ම ඉන්නේ සාමාන්‍ය ලෝකයා ඉන්න මට්ටම කියවහම ලෝකෙට අයිති දෘෂ්ටිය. ලෝකෙට අයිති දෘෂ්ටිය තමයි තේරෙන දේ තියනවා කියන නිසා පේනවා කියන එක. එතකොට මේ මට්ටමෙන් ප්‍රඥාවක මට්ටමක ඉන්න කෙනෙක් අහනකොට ඒ මට්ටමින් තමයි අපට උත්තර දෙන්න වෙන්නේ. හැබැයි සම්බන්ධ වුණා නේද? අයි සම්දේලා මම මේ ඒ කියාගෙන ආපු ටිකායේ කියන්නම්. මේ අර විදර්ශනාවකින් ප්‍රඥාව වැඩෙනකොට අපට ඔකට උත්තර දෙන්න වෙන ආකාරය වෙනවා. සාමාන්‍ය ලෝකෙට අයිති මට්ටමින් උත්තර දෙනකොට ඒ මට්ටමින් උත්තර දෙන්න ඕනේ. ඒ කියන්නේ දෘෂ්ටි කැඩිලා නැත්නම්. ඒ කියන්නේ අපි පේන දේ තියෙනවමයි තියෙන දේ තියෙන නිසාම පේනවා. ඒ කියන්නේ අපි රූප බාර ගන්න මට්ටමක. ලෝකෙට අයිති දේවල්. ඒක තව ටිකක් පැහැදිලි වෙනවා අර මං බල්ලෙක්ගේ උපමාවක් ගත්තේ වතුරට එදෙන බල්ලා ඡායාව දකිනකොට බල්ලාගේ මානසිකත්වයට ඌට හිතන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා. එතකොට ඒ බල්ලා ඒ ඉන්නවා කියලා හිතන බල්ලා ගැන එක එක දේවල් අහන්න පුළුවන්. දැන් එහෙම ඉන්නවා කියලා හිතන හින්දානේ තරහ අරන් දුරන්නේ. එතකොට එයා විශ්වාස කරනවා මේ බල්ලා මේ කෙස්ලොම් නියදත් ඒ වයින් හැදිච්ච බල්ලෙක්. එහෙම නැත්නම් සතර මහා ධාතුවෙන් හැදිච්ච බල්ලෙක්. එතකොට අර රූප කලාපක මට්ටමින් හිතුවත් ඒ බල්ලා හිතන්නේ අර ඉන්න බල්ලා හැදිලා තියෙන්නේ රූප කලාප වලින් කියලා. හැබැයි ඒක ඇත්ත ඇටි ඇටි නෙවෙයි කියලා මේ අවබෝධ වෙනවනේ. ඒ හින්දා අර දැන් මම ඔතන විදර්ශනය කියලා අදහස් කළේ රූප කලාප මට්ටමට දකින එකක් නෙවෙයි. ධාතු ස්වභාව මට්ටමින් දකින එකක් නෙවෙයි. එතනින් එහාට ගිය දැක්ම. එතනින් එහාට ගිය දැක්ම තමයි මේ ඇසේ ක්‍රියාකාරීත්වයෙන් අපි මුලා කරන ස්වභාවය. ඒ කියන්නේ ඇසෙන් පේන නිසාම කියනවා කියලා හිතන දෘෂ්ටිය කැඩෙන්න ඕන. ඒ දෘෂ්ටිය තියනකන් තමයි අපි බාහිර රූප අපි දැනගත්තා කියන මට්ටමේ ඉන්නේ. හරියට අර වතුරට එදෙන බල්ලා තවබල්ලි බාහිරව ඉන්නවා කියන දෘෂ්ටිය දැඩිව අරගෙන ඒකට කියනවා ඒක උපාදාන කරලා කියලා. රූපය උපාදාන කරලා හැබැයි මේක හිතෙනවාගත්තු රූපයක් එළියේ තියනවා කියලා උපාදාන කරගත්තා මිසක් එළියේ ඇත්ත වශයෙන් පවතින ස්වභාවයක් නෙවෙයි ඔය දැනගෙන තියෙන්නේ. එතකොට එහෙම දෙයක් එළියේ තියනවා කියලා ඒක ගැන ප්‍රශ්න අහනකොට අපිට ඉන්න මට්ටමේ අනුව තමයි කතා කරන්න වෙන්නේ. ඇත්ත ඇති හැටිම කියනවා නම් ඒ රූප යොදාගෙන අපිට මේක ඇත්ත ඇති හැටි කතා කරන්න බෑ. මොකද රූප කියන්නේ දෘෂ්ටියෙන් හදාගත්තු දේවල් නේ. දෘෂ්ටි ගත වෙලා කියන්නේ ආයතනයක මුලාව හින්දා බාහිරේ තියනවා කියලා හිතන මට්ටම. ඒක මං හිතන්නේ මම අර තව ටිකක් පැහැදිලි කරන්න අර බුදුරජාණන් වහන්සේ ගත්තු උපමාව මේ සත්‍යය මේ විතර කටුවක් ඇතුලේ ඉන්නේ. ඒක විතර කටුව කියලා අදහස් කරන්නේ ආයතන හය. ඒකට ඒ ආයතන හයෙන් කරන්නේ කටුව ඇතුළට ප්‍රොජෙක්ට් කරනවා. ඒක තමයි ප්‍රසාද රූප කියන්නේ. දැන් ඇස තියෙන්නේ විතර කටුවේ නම් කටුව ඇතුලේ තමයි ප්‍රසාද රූපය හැදෙන්නේ. ඒකට කටුව ඇතුලේ ඉන්න කෙනාට දකින්න පුළුවන් ප්‍රසාද රූපය මිසක් ඒක හදන්න උදව් වුණ විතර කටුවෙන් එළියේ තියෙන රූප නෙවෙයි. ඒකට ඒ කටුව ඇතුළට වැටෙන ප්‍රතිබිම්බ මාත්‍රය තමයි චක්කු විඥාණයට අරමුණු වෙන්නේ. චක්කු විඥාණයට බෑ බාහිරේ තියෙන අපි හිතුවත් සතර මහා ධාතු රූපයක් තියෙනවා කියලා ඒක දැනගන්න මේ ආයතන හරහා දැනගන්න බෑ. මොකද ආයතන හයම තියෙන්නේ මේ සීමාව තුළ, විතර කටුව තුළ. දැන් විතර කටුව අවිධයකට හිතන්න අපේ ශරීරය කියලා. ඒ ශරීරයේ සීමාව තුළ. එතකොට ඒ සීමාවෙන් එළියේ තියෙන දෙයක් දැනගැනීමේ හැකියාව විඥාණයට නැහැ. විඥාණයේ කෘත්‍ය බැලුවහම. අද විඥාණයට පුළුවන්කම තියෙන්නේ ප්‍රසාද රූපයක් දකින්න විතරමයි. ඒ උනාට එයා අපිව මුලා කරන්න කියනවා ඔන්න එළියේ තියෙන දේ මං දැනගත්තා කියලා. ඒ මුලාවට අහු වුණාම තමයි අපි මේ හින්දකලා එළියේ තියෙන දේ දැනගත්තා කියලා ඒ මට්ටමට එන්නේ. ඒකමයි කණෙන් අර එළියේ තියෙන දේවල් ගැන දැනගත්තා. එතන තියෙන්නේ ඒ ස්වභාවයමයි. ඒක මුලාවක් නිසා යථාභූත සත්‍යෙ නෙවෙයි. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි නෙවෙයි. එතකොට එහෙම එළියේ රූපයක් තියනවා කියලා හිතාගෙන ඉන්න කෙනාට ඒ දෘෂ්ටියෙන් යම් කිසි මට්ටමකට මිදෙන්න තමයි ඔය රූප කලාප මට්ටම, ඊළඟට ධාතු ස්වභාවයන්, ඒ වගේ දේවල් තියෙන්නේ. නැත්නම් බාහිර තියෙන දේ අන්තිමට බලන්න. ඒවයින් කරන්නේ ඒවට තියෙන ඇලීම ගැටීම අඩු කරන එක විතරයි. නැතුව මෝහය දුරු වෙන්නේ නැහැ මේ විදිහට බැලුවා කියලා. ඒක හරියට දැන් අර වසුරට එදෙන බල්ලා අන්න එළියේ බල්ලෙක් ඉන්නවා. මේක ඇත්ත දැනගන්න මම මේ කඩලා කඩලා බලන්න ඕන. මේ එතකොට හිතනවා ඔය රූප කලාප ගොඩක්. හැබැයි දැන් නුවණින් හිතනකොට මේ රූප කලාප ගොඩක් කියලා හිතන්නවත් ස්වභාවයක් එතන නැහැ. මොකද බල්ලා කියන එක මේ බල්ලාගේ මනසේ හැදුන ස්වභාවයක්. එළියේ පවතින ස්වභාවයක් නෙවෙයි කියන මට්ටම. ඒක තමයි අර රූපෙන් මුලාවෙන් හදාගත්ත රූපෙන් නිදෙනවා යථා භූත ඥානය පහළ වෙනකොට ඇත්ත ඇති ඇති දකිනකොට. එදාට අපිට අර රූප යදාගෙන කතා කරන්න අමාරුයි. ඒ නිදර්ශන ඥාන පහළ වෙනකොට, එහෙම නැත්නම් ප්‍රඥාව වැඩෙනකොට මේ එහෙන් කරන මුලාවෙන් නිදෙන්න. අන්න ඒ වගේ සත්‍යයක් තියෙන්නේ. ඒක ගොඩක් ටිකක් ගැඹුරට නැත්නම් ඉස්තරව කතා කරන්න ඕන දෙයක්. මේ පැහැදිලිද වන් කියන්න උත්සාහ කරන කරුණ නැත්නම් පැහැදිලි නැත්නම් මන්න
කරකට වලට පැහැදිලි නැත්නම් රවි මහත්මයා සමාවිත අපි මේක තවදුරටත් ගැඹුරින් කතා කරන විට මම පැහැදිලිද මම ඉස්සත්
ශ්‍රීලංකා සරණයි කොක්කගේ මහත්මයා ඒ ප්‍රශ්නේ මත අපේ හින්දම මත මේ මෙහෙම දෙක තිබුණා. මේ මම හිතන්නේ තවත් මේකටම සම්බන්ධව ගන්න පුළුවන් සූත්‍ර දේශනාවක් තියෙනවා. ද්විතීය චේතනා සූත්‍රය කියලා සංවිස්තරණ එකයි. ඒකෙත් මේ කරුණු ටික එහෙමම මේ සාකච්ඡා වෙනවා. ඒකේ කියනවා මෙන්න මෙහෙම දෙයක් ආයි මාතේ මම කියලා ඔබතුමාට එක පැහැදිලි කරන්න පුළුවන්ගේ මට ධර්මදේශනා අහලා තියෙන හරියටම පැහැදිලි කරන්න බැහැ මට කියන්නේ නැහැ. ඒක කියන්නේ යම් කිසි අරමුණක් අපි හිතුවත් කල්පනා කරත් අවිද්‍යාව කියන අංශය වශයෙන් අපි හිතේ පවිද්‍යාව කියන අපේ තියෙන අවිද්‍යාව පරිත්‍යාගයෙන් පවතින නිසා විඥානයේ වැස ගන්නවා කියලා කියනවා. ඊට පස්සේ ඒකෙම කියනවා අපි යම් කිසි කරුණක් සම්බන්ධව කල්පනා නොකරත් හිතුවේ නැතත් ඒ අනුසය කියන මේ විද්‍යා අනුසේවතෙන් පවතින තාක්ක අපි විඥාණයෙන් දැක ගන්න එකේ නාම රූප සලායතන කියනවා හදා ගන්නවා කියලා කියනවා. එතකොට එක්කම කියන එක කියන්නේ අපි දැන් ලයින් එකක් වගේ ගහගත්තොත් අපි තාමත් ඉන්නේ අර එක ලයින් ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය දකින්නකම් අපි ඉන්නේ අවිද්‍යාව කියන පැත්තේ කියලා කියන එකකම් අපි අපිට මේ විඥානේ වැට ගන්නවා කියන එක නවත් ගන්න බෑ කියන එක කියලා මම හිතන්නේ අපි මාත්‍යත් හොඳට විස්තර කරන්න පුළුවන් මේක.
හරි. එතකොට මේ ඒ වෙනවා අපි මේ කටුණට දියත් හොඳයි විඥාණයට අරමුණු වෙන්නේ නාම රූපේ. නාම රූපය කියනකොට තේරුම් ගන්න මේ සිතිවිලි නැත්නම් චෛතසික ටිකකින් අපට විඥාණයට දර්ශනය කරන රූප ස්වභාවයක්. ඒ නාම රූප ස්වභාවය කියන්නේ මේ නාම ධර්ම වලට අදාළ රූපමය ස්වභාවයක්. එතකොට මේක විඥාණයට ඒක දර්ශනය වෙන්නේ අර නාම ධර්ම හරහා. එහෙම නැත්නම් චෛතසික ධර්ම හරහා. චෛතසික ධර්ම උදාහරණ කිව්වොත් වේදනා සංඥා චේතනා ඒ වගේ දේවල්. මේ සත්‍යයක් චෛතසික ධර්මයක්. එතකොට ඒවා කියෙන් පෙන්눔 කරන රූප ස්වභාවයක්. පෙන්눔 කරන රූප ස්වභාවයක් කියන එක හරි වැදගත්. දැන් අර බල්ලට පෙන්눔 කරන රූප ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ ඒ ගැට ඇටි හැටි නොදන්න කම නිසාම මුලාවට පත් වෙනවා. නැත්නම් අවිද්‍යාව යෙදෙන නිසා ගැට ඇටි හැටි නොදන්න කම නිසා මුලාවකට පත් වෙනවා. මුලාව තමයි මේ තේින්නේ මේ සිතෙන් පෙන්눔 කරන දෙයක් නෙවෙයි. බාහිරව තියෙන සතර මහා ධාතුෙන් හැදිච්ච පවතින දෙයක් කියන එක. ඒ කියන්නේ පවතින දෙයක් කියනකොට එතන අදහස් වෙනවා අපි දැක්කත් නැත්ත් ඒක පවතිනවා. තව විදිහකට කිව්වොත් මේක මම මේ දිහා බලන්න කලිනුත් ඒ රූපේ තිබුණා කියනවා. ඕක තමයි මේ ලෝකයා ඉන්න දෘෂ්ටිය. ඒ කියන්නේ මේ බලන මොහොතේ හටගත්ත රූපයන් නෙවෙයි. බලන්න කලිනුත් ඒ රූපේ තිබිලා තියෙනවා. බලන මොහොතේ තිබුණා අනාගතෙත් තියෙනවා. මේ විදිහට ඒක පවතින දෙයක් කරනවා. ඒ කියන්නේ ප්‍රවත්මක් දෙනවා. මේ දෙයක් කරන ස්වභාවය ඒකත්ම දීමම නිත්‍යභාවයක් දීමක්. එතකොට මේ අනිත්‍ය ස්වභාවය දැක්කා නෙවෙයි. අනිත්‍ය කියනකොට එහෙම ප්‍රවත්මක් ගැන කතා කරන්න බෑ. පවතින දෙයක් පවතින රූපයක් කියලා කතා කරන්න බෑ. මොකද මේ මේක පවතින නැත්නම් ඇත කිව්වොත් එතකොට දෘෂ්ටියකට අහු වෙනවා. නැත කිව්වොත් දෘෂ්ටියකට අහු වෙනවා. එතකොට ඔය දෘෂ්ටි දෙකම නැමැති තමයි බුදුරජාණන් වහන්සේ මේ පටිච්ච සමුප්පන්න බවක් දේශනා කරන්නේ. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හදන්නේ. අදහස් වෙනවා මේක පෙර නොවේ ඉතුරු නැතුවම නිරුද්ධ ස්වභාවය. ඒ කියන්නේ අපිට මේක නැහැ කියන්නත් බෑ. තියනවා කියන්න කලින් මේක නිරුද්ධ වෙලා. එහෙනම් තියනවා කියන්නත් බෑ. අනේ මට්ටමක ස්වභාවයක් තියෙන්නේ. ඒක අපිට දකින්න බැරි අපේ තියෙන ඒක නිසා. කියන්නේ දෘෂ්ටි නිසා. ඒ නිසා තමයි මේ දැන් මේ කලාවෙන් කියන්නේ මේ ඇහැ පිළිබඳව එහෙන් පෙන්වන රූපයේ පිළිබඳ ජානං පස්සං යථා භූතං මෙන්න. මොකද ලෝකයා ඉන්නේ අජානං අපස්සං යථා භූතං. ඇත්ත ඇටි ඇටි අහලත් නැහැ දැකලත් නැහැ. එතකොට අපි දැන් ඇහැ ගැන රූපය ගැන ඇත්ත ඇටි ඇටි කියනකොට මේ ලෝකෝත්තර මට්ටම හරි ගැඹුරුයි. අපි හිතන් ඉන්න මට්ටම නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් දැන් මම මේකේ දැන් මං හිතන්නේ මෙතන ගොඩක් අයට මේ කියන ගැඹුරේ ගැන යම් කිසි අදහසක් තියෙන හින්දා මම තව සූත්‍ර දේශනාවක් බලන්න කියන්න මේක සංයුක්තනිකායේ සලායතන සංයුත්තේ කාම ගුණ සූත්‍රය කියලා. කාම ගුණ සූත්‍රය. මේක ඇත්තටම මම මට හම්බ වුණේ මේ කටුකුරුන් දඥානන්ද සම්දාගේ මේ පටිච්ච සමුප්පාද දේශනා වලදී හඳුරු මේක අරන් තියෙනවා එකේ. මේ එතන හරි ගැඹුරු තැනක් කියනවා මේ යහහයි සම්ප්‍රදාය තවත් ආයතනයක් ගැන. ඉතින් අපි හෙද්දී ඒ සේ ආයතනේ වේදිකබ්දී. ඒ කියන්නේ මෙහිම ආයත. කියාගෙන ආවේ තවත් ගැඹුරු තැනක්. ඔව් බලන්න හොඳ තැනක් තියෙනවා මේ සංයුක්ත නිකායේ කාම ගුණ සූත්‍රය කියලා. කාම ගුණ සූත්‍රය. ඒක මෙන්න මේ විදිහේ දෙයක් තියෙනවා. මේ තේ ආයතනේ වේදිතබ්බේ යක්ක චක්කුංච නිරුද්ධ්‍යති රූප සංඥාච විරජ්ජති කියලා. ඒ කියන්නේ දැන් ඇහැ කියන එක මේ නිරුද්ධ වෙනකොට දැන් මෙන්න මෙහෙම ආයතනයක් අතීතයේ කියනවා. මොකද ඒ චක්කුංච නිරුද්ධ්‍යති රූප සංඥාච විරජ්ජති. යම් මානයක ඇස නිරුද්ධ වේද රූප සංඥාව නැති යයි ඒ ආයතනය දත යුතුයි. ඒකයි රත් ඒ ආයතන වේදිතබ්බා කියන්නේ. ඒ කියන්නේ යම් ආයතනයක ඇස නිරුද්ධ වේද රූප සංඥාව නැතියේද ඒ ආයතනය දත යුතුයි. ඒක පාලි පාඨයේ තියෙන යත්ත චක්කුංච නිරුද්ධ්‍යති. නිරුද්ධ වෙනවා. රූප සංඥාච විරජ්ජති. විරජ්ජති කියන්නේ නැකී යනවා. එතකොට අන්න ඒ ආයතනය දත යුතුයි කියලා. එතන ආයතන වචනේ යෙදෙනවා. හැබැයි ඒ ආයතන වචනේ යෙදෙන්නේ මේක දැකීමට. දැකීම මොකද්ද? ඇස නිරුද්ධ වෙනකොට එහෙන් පෙන්නන රූප සංඥාවක් නැකී යනවා. ඕකම අනිත් ආයතන වලටත් තියෙනවා. ඒ වගේම කන නිරුද්ධ වේද ශබ්ද සංඥාවක් නැකී කියන එක. දත යුතුයි කියන්නේ අර ප්‍රඥාමත්කමින් දැකිය යුතුයි. අවබෝධයෙන් දැකිය යුතුයි කියනවද තමයි එතන ඉන්නේ. මම මේක බොහෝම කලාතුරකින් කතා කරන තැනක්. මේ මොකද මේ ඇත්ත නිරුද්ධ වීම තුළ රූප නිරුද්ධ වී තියෙනවා. ඒකට කලාචන නිරෝධය ගැන මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සඳහන් කරනවා. ඒ කිය අපි කලාචන නිරෝධයේ ටිකක් අඳුර ගන්න අමාරුයි. ඒ වගේම තමයි රූප නිරෝධයක් අඳුර ගන්න අමාරුයි. මොකද අපි අර දෘෂ්ටියක ඉන්නවා මේ දුක්ඛ පවතිනවා කියලා. ඒකට මේක අර පෙර නැතිදී මහතගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන ස්වභාවය අපිට තේරුම් ගන්න අමාරුයි. ඒක මේ දැන් මම නම් ප්‍රායෝගික වශයෙන් දකින්නේ ඔක අපිට එහෙන් තේරුම් ගන්න අමාරුයි. හැබැයි ශබ්ද වලින් ටිකක් තේරුම් ගන්න පහසුයි. දැන් අපි කණෙන් ශබ්දයක් ඇහෙනකොට අපි සාමාන්‍ය මට්ටමින් දන්නවනේ ඒ ශබ්දේ අපට ඇහෙන්න කලින් තිබුණේ නැහැ. ඒ ඇහෙන මොහොතේ හටගත්තා. ඒ මොහොතේම ඒ සුද්ධයි. තව මොහොතක ඒ ශබ්දෙම අහන්න විදිහක් නැහැ. ඒ වගේ ශබ්දයක් ඇහුවට ඒ ශබ්දෙම අහන්න විදිහක් නැහැ. මොකද ඒ ශබ්දේ හටගත්තා. ඒක නිරුද්ධ වෙලා ඉවරයි. ඒ ශබ්ද වලින් ඒක තේරුම් ගන්න පහසුයි. ඒ ස්වභාවයමයි ඇහැට අරමුණු වන රූපවල ස්වභාවය. ඒ කියන්නේ ඒ මොහොතේ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙන්නේ. එතන අර අවතිනවා කියන ඇත කියන එකට දාන්න බෑ. ඒ කියන්නේ අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා කියන ප්‍රත්‍යක්ක් දීම අපේ මුලාවෙන් කරන දෙයක් කියන ස්වභාවයේ වේ. එතකොට ඇහැයි එහෙන් පෙන්නන රූපයි ඥානං සත්සං යථාභූතං කියනකොට මේ තේරුම් ගන්න වෙනවා. එතකොට මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය දකින්නම අවශ්‍ය වෙනවා. මේ ඒ කියන්නේ තියෙනවා කියන එකට වැටෙන්නේ නැතුව. ඔකම දැන් අර ආනේ මං හිතන්නේ මදුපින්ඩක සූත්‍රයේ එහෙම කියනවානේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණ. තින්නම් සංගති පස්සෝ කියලා. දැන් ඒ වයිදි අහනවා අහන්නේ ඇසත් රූපයක් තිබුණොත් විඤ්ඤාණය පහළ වේද? ඔව් කියනවා. එතකොට ඒ තුනේ එකතුවට තමයි සත්‍යය කියන්නේ. ඒකේ ඊළඟට අහන අනිත් පැත්තට ඇසත් රූපයක් නොතිබුණොත් විඤ්ඤාණය පහළ වේද? සමට නැහැ කියන එක. ඒ කියන්නේ එහෙම තත්ත්වෙකුත් තියෙනවා. ඒක තමයි අර පස්ස නිරෝධය. දැන් ඔතන මුලාව තියෙනකන් තමයි ඇහත් රූපය පිච්චන්නේ. එතකොට විඥානයේ පහළ වෙලා ඒවා දැర్శණය කරන විඥානයේ පහළ වෙලා පස්යෙන් පස්සේ හටගත්තොත් ඉතුරු ටික වෙනවමයි වේදනා සංඥා චේතනා. එහෙම නැත්නම් සත්පච්චය වේදනා, වේදනාපච්චය සංහා, සංහාපච්චය උපාදාන, ඔය විදිහට ඒ පටිච්ච සමුප්පාදේ සකස් වෙනවා. එතකොට අස්ත නිරෝධ කියන අදහසක් තියෙනවා. ඒක තේරුම් ගන්න නම් මේ ඇහැ රූපය විඥාණය කියන ඒවා වෙන වෙනම විමසලා බලන්න ඕන මේවයි තියෙන මේ ස්වභාවය. මෙතන ටිකක් තේරුම් ගන්න අපහසු ගැඹුරු තැනක්. ඉතින් හොඳට ඔය තුන ගැන වෙන වෙනම විදර්ශනය කළොත්, يعني නුවණින් මෙනෙහි කර කර බැලුවොත් සමහර විට මේ අගේ අදහසක් තේරුම් ගන්න පුළුවන් වෙයි. දැන්ක මේ කියන්න හදන අදහස පැහැදිලි වුණාද නැත්නම් තව විස්තර කරන්න අවශ්‍යද? ප්‍රශ්න තියෙනවද?
මම හිතන්නේ රවි මහත්මයා කියන අදහස පැහැදිලි කියන්නේ අපි හැම වෙලාවෙම බාහිර කියන ලෝකයක් ගැන තමයි හිතන්නේ. බාහිර කියන දේවල් ගැන තමයි හිතන්නේ. ඒ කියන්නේ ගෙවල්, දරුවල්, යාන වාහන, දුව දරුවෝ, මේ සෑම දෙයක්ම කියනවායි කියන ඒ අර්ථයෙන් තමයි ඉන්නේ. නමුත් අර මේ සෑම දෙයක් ගැනම මේ විදිහට අදහසක් ඇති වෙලා තියෙන්නේ මේ සලායතන වල ක්‍රියාවලියේ හිඳමයි කියන එක තමයි මම හිතන්නේ. අපි ඔබතුමත් මේ අපිට විස්තර කරලා දෙන්න මහත්සිකන්නේ. කියන්නේ ඒව කොච්චර තියෙනවා කියන එක නෙමෙයි. නමුත් ඒ දැකපු දේවල් කියන හැටියට අපේ විසින්ම දාගන්න දෘෂ්ටියක් තියෙනවා. අන්න ඒකයි දැන් අභ්‍යන්තරයේත් අපි යොමු නොවෙනකොට, ඒ කියන්නේ මේ සලායතන ගැන හරි අවබෝධයක් නැතිකොට, මේ වගේම හදලා දෙන දේවල් හින්දා නේද අපි මේ නාම රූප හදා දිගට දිගට සැර යන්නේ කියන එක තමයි මම සරලව තේරුම් ගත්තේ. ඔබතුමාට ඒකත් වෙනස් කරලා පැහැදිලි කරලා අපිට ඉදිරියට යන්න පුළුවන් මේ සමහරවිට. ඔව් තමයි
අපකට ඒකටම ඔබතුමාට විස්තර කරන්න කලින් මට ඒකටම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබතුමාට මම කළා අසත් රූපයක් නැතිනම් විඥානයක් පහළ වෙන්නේ නැහැ. ඒක එතන අසත් රූපයක් නැහැ කියලා කිව්වේ මේ අපි එතන අර යථා භූත වශයෙන් අවබෝධ කර ගැනීමද, මේ මෙතන අස කියලා දෙයක් නැහැ, රූපේ කියලා දෙයක් නැහැ කියලා අවබෝධ කර ගැනීමද? ඒ අවබෝධ කරගන්නේ අපි කොහොමද? එතනදි විඥානය ඇති වෙනවද? එතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. එතන විඥානය නැති වෙනවද? අපි චක්කු විඥානය එතන නැති වෙනවද? අපි ඒක යථාර්ථය දැනගත්තාම යථාර්ථයෙන් ඒක අසක් පිළිදෙකුත් නැහැ, රූපයක් පිළිදෙකුත් නැහැ කිව්වහම එතන ගැටීමක් ඇති වෙන විදිහක් නැද්ද? එහෙමද අපි තේරුම් ගත යුත්තේ එතන විඥානයක් ඇති වෙන්නේ නැහැ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න තේරුම් ගන්න.
ඔව් මෙතන යන්නේ පළවෙනි දේ තමයි මේවා නැහැයි කියන එක කියන්නත් නෙවෙයි මේ හදන්නේ. මොකද නැහැ කියන එකත් දෘෂ්ටියක්, ඇත කියන එකත් දෘෂ්ටියක්. ඒකට අපි දැන් අපි හිතාගෙන ඉන්න එක ඇත්තද කියන එකයි මෙතන අපි මුලින්ම යන්නේ. ඒකට දැන් සාමාන්‍යයෙන් අපිට තියෙන අදහසක් තමයි ඇහත් තියෙනවා. එහෙනම් දකින රූපත් තියෙනවා. ඒ දෙක මේ පෙරණ තිබීම හටගත්තා කියලා සාමාන්‍ය කෙනෙකුට පේන්නේ නැහැ. මොකද ලෝකයා ඉන්නේ ওই දෙකම තියෙනවා. ඒක මේ දෙක තියෙනකොට මේ දෙක නිසා චක්කු විඥාණය පහළ වෙනවා. ඔන්න ඔහුම හිතන එකේ වැරද්දක් තියෙනවා. එහෙනම් තමයි අර දැන් එකක් තමයි ඔය ඇහැ හටගන්න හේතු හතරක් කියවනේ. ආහාර, කර්ම, සංහා, අවිද්‍යාව. දැන් ඔතන පොඩ්ඩක් හොයලා බලන්න ඕන මේ අවිද්‍යාව ඇයි හේතුවක් උනේ ඇහැ හටගන්න. ඒක අවිද්‍යාව නැති වුණත් ඇහැ තියෙන්න පුළුවන්ද? ඒක අවිද්‍යාව හේතුවක් කියනවා නම් අවිද්‍යාව යෙදුන්නේ නැත්නම් ඇහැක් හටගන්න පුළුවන්ද? එතකොට දැන් මේ අපේ අවිද්‍යාව මතමයි අපි ඇහැක් තියෙනවා කියලා හිතන්නේ. ඒකේ අනෙක් හේතුව තමයි දැන් මේ මේකෙන් දැනෙච්චක්වත් මතක තියන්න මේ ඇහැක් නැහැ කියන්න හදනවා නෙවෙයි. අපි කියනවා කියලා හිතාගෙන ඉන්න මට්ටමේ අඩුවක් තියෙනවා කියන එකයි මේ පෙන්වන්න හදන්නේ. මොකද අපි හිතාගෙන ඉන්න මට්ටමේ ඇහැ මේ අපි මොකක් හරි විදිහකට දන්නවා. දන්නවා කියන්නේ විඥානයකට අහු වෙලා තියෙනවා. දැනගත්තා කියන්නේ විඥානයකින් නේ දැනගෙන තියෙන්නේ. ඒ දැනගැනීම කොතෙක් දුරට හරිද වැරදිද කියන එක හොයන එක මේ මෙතන දැන් විදර්ශනයේදී කරන්නේ. මොකද මේ ඇහැ කියන එක අනිදස්සනයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ ඉතින්ලා ඒ මහත්මයෙකුත් සඳහන් කළා. ඒක මේ දකින්න බැරි දෙයක්. චක්කුංගි කරේ අනිදස්සනං කියලා කියනවා. ඒකට අනිදස්සන දෙයක් කියන්නේ අපිට ග්‍රහණය වෙන්නේ නැති ස්වභාවයක් ඔය. එවනට අපි හිතාගෙන ඉන්නවා මේ එහෙම දෙයක්. ඒ කියන්නේ අදකින්න පුළුවන් කියන ස්වභාවයක ඇහැ කියන එක. එවනට මේ ධර්මයේ සඳහන් වෙන්නේ ඇහැ අනිදස්සනයි. එතකොට ඇයි අපට ඇහක් තියෙනවා කියලා අපි ස්ථිර වශයෙන්ම ඇහක් තියෙනවා කියලා හිතෙන්නේ. හිතෙන්නේ අපේ විඥාණයෙන් තමයි අපට ඕක කියන්නේ. ඒකේ තේරුම් ගන්න දැන් මම තව ටිකක් ඒ ආයතනෙ වැඩ කරන හැටි බැලුවොත් අපි දැන් ඇහි ඇහෙනිකා සකස් කරන ප්‍රසාද රූපය එක ප්‍රතිබිම්බ මට්ටමක් විතරයි, ඡායමට්ටමක් විතරයි. ඒකට චක්කු විඥාණයට අරමුණු වෙන්නේ ඔය ප්‍රසාද රූපය විතරයි. ඒකට චක්කු විඥාණයේ හැකියාව තියෙන්නේ ඔය ප්‍රසාද රූපය දැකීම විතරයි. ඒක තමයි එයාගේ කරන්න පුළුවන් වැඩි. ඒ වුණාට එයා මනසට බාර කරනවා පණිවිඩයක්. ඒ කියන්නේ අපේ හිත දැනුවත් කරනවා. මොකද්ද දැනුවත් කරන්නේ? ඔන්න ඇහැකුත් තියෙනවා. ඇහැට අරමුණු කරන්න බාහිර රූපයකුත් තියෙනවා. දැන් තාම රූපය අඳුනගෙන මුකුත් නැහැ. ඒ වුණාට ඇහැයි රූපෙයි අභ්‍යන්තර බාහිර විදිහකට දෙකක්කට වෙන් කරලා තියෙනවා. අපිට කියනවා ද්වයතාව කියලා. ඒ ද්වේතානුපස්සන සූත්‍රවල මේවන් සඳහන් වෙන්නේ දෙපැත්තකට බෙදන බෙදලා අපව දැනුවත් කරන ස්වභාවයක් තියෙන විඥානය. විඥානයට කියනවා විඥානාති කියලා. ඒ කියන්නේ වෙන්කොට දක්වන ස්වභාවයක්මයි මේ විඥානය කියන්නේ. එතකොට දැන් මෙයා වෙන් කරලා දක්වන්න කලින් විඥානය දැනගන්නේ ප්‍රසාද රූපයේ විතරයි. දැන් ප්‍රසාද රූපයේ දෙපැත්තක් නැහැනේ. එක එක තැනක තියෙන දෙයක්. මේක හිතන්න අර දැන් අර මං බිත්තර කටුවේ උපමාව ඉස්සෙල්ලා ගත්තා. බිත්තර කටුවට කොහෙන් හරි කටුව ඇතුළට ප්‍රොජෙක්ෂන් එකක් එනවා. අපි දැන් සිනමා තිරයක ඒ තිරේ වැටෙනවනේ ඡායාව රූප සටහන් ටික. ඔන්න ඔය සටහන් ටික බලන එක තමයි විඥාණයට කරන්න පුළුවන්. අගෙන අපි ෆිල්ම් හෝල් එකක වාඩි වෙලා දැන් ස්ක්‍රීන් එක දිහා බලා ඉන්නවා. එතකොට තිරේ වැටෙන සටහන් ටික තමයි අපිට තේෙන්නේ. හැබැයි අපි හිතන්නේ මේ තිරේ වැටෙන නිකන් මේ වර්ණ සටහන් දිහා අපි බලලා ඉන්නවා කියලා නෙමෙයි අපි හිතන්නේ. මේ එළියේ බාහිරේ සිද්ධ වෙන දේක් දකින්නවා කියලා අපි කතාවක් හදනවා. ඒ තිරේ ගහක ඡායාවක් වටුනත් අපිට එළියේ තියෙන ගහක් තමයි අපිට සිහිපත් වෙන්නේ. ඒ කියන්නේ අපි විශ්වාස කරන්නේ ඔන්න එළියේ තියෙන ගහක්. එතන කාගේ හරි ඡායාවක් වටුනහම අපි හිතන මෙන්න පුද්ගලයේ එයා එළියේ ඉන්න කෙනෙක්. සමහරවිට පණ තියෙන කෙනෙක්. එතකොට එළියේ කියනකොට දැන් තිරයේ මත එක දකිනා නෙමෙයි. අපි ලෝකේ ඇත්ත පවතින දෙයක් කරලා. ඒ දෙයක් කරපු ගමන් ඒ දේ බාහිරයි ඒ දේ අත්දකින අපි අභ්‍යන්තරයි. අපි කියනකොට දැන් ඇහින්නම් ඇහැ අභ්‍යන්තරයි. ඇහැට අරමුණු වෙන දේ බාහිරව තියෙන්නේ සාපේක්ෂව එළියේ තියෙන්නේ. එතකොට මේ දෙකක් දෙදෙන එක තුල ඔය විදිහටම තේරුම් ගන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය අවශ්‍ය වෙනවා අර එළියේ තියෙන දේවල් අත්දකින්න. එතකොට කාගේද මේ ආයතන ටික? ඔන්න අතන තමයි අපි නැති පුද්ගලෙක්ව දාගන්නේ. මේක මගේ ඇහැ, මේක මගේ කන. අන්න ඒ විදිහට අර සක්කාය දිට්ඨිය උතෙන්ට රිංගනවා. ඒ කියන්නේ පුද්ගල හැඟීම. ඒ රිංගන්න හේතුව වෙන්නේ මෙන්න මේ ද්වයතාව දෙපැත්තකට වෙන් කරන ගතිය. ඒ වෙන් කරන ගතිය විඥාණයෙන් කරන මායාවක් නිසා ඇත්ත ඇති හැටි නෙවෙයි. ඒකට ඒක තේරුම් ගන්න විඥාණයක අරමුණු කරන්න පුළුවන් ප්‍රසාද රූපය විතරයි. ප්‍රසාද රූපේ බාහිර අභ්‍යන්තර කතාවක් නැහැ. දැන් ප්‍රසාද රූපය දැකලා විඥාණයෙන් වෙන් කරලා පෙන්නනවා. එහෙනම් මේ පැත්තේ කියනවා ඒකට අරමුණෙන් රූපේ මේ එළියේ බාහිරව තියෙනවා කියලා. ඔන්න ඕක මායාවක්. එතකොට ඔය කණිවිඩෙත් එක්ක තමයි ළඟට මනෝ විඥාණයට අර ධම්ම කරලා බාග දෙන්නේ. එතකොට මනෝ විඥාණයෙන් මේ ධම්ම කියන ස්වභාවය දකින්නේ අර ඇහැ කියපු කතා නැත්නම් චක්කු විඥාණය කියපු කතාව විශ්වාස කරලා. මොකද්ද? එළියේ මොකද්දෝ දෙයක් තියෙනවා. අන්න දැන් ඒක අඳුර ගන්න තමයි මනෝ විඥාණයෙන් මේ උත්සාහ කරන්නේ. එතෙන්දී මේ මනස අර පෙර අත්දැකපු දේවල් අතුරු කරපු දේවල් ටික දැන් මේ එළියේ තියෙනවා කියන හිතන දෙයට සම්බන්ධ කිරීමක් කරනවා. ඔතන ඒ මන ධම්ම කියන මට්ටමේදී මුලාවෙන් එන අදහස් ඇත්ත ඇතිහෙටි නොදන්න නිසාම අපේන චේතනා ඒවා කර්ම වෙනවා. කර්ම වෙන්නේ අර බාහිර ලෝකේ රූප ස්වභාවය පිළිගගෙන. මේක තමයි රූපේ දැක ගන්නවා කියන්නේ. පාලි වචනයක් තියෙනවා අජ්ජෝසාය චිත්තති කියලා. ඒ රූපය දැඩිව පිළිගන්නවා. ඒකම තමයි උපාදානය වෙන්නේ. ඒ කියන්නේ මේ ඇත්තට පවතින ස්වභාවය නෙමෙයි එළිය තියෙන රූපය. මේ දැන් හිතමයි මේ ටික හදලා දුන්නේ. ඒ හදලා දීපු එක බාහිරේ තියෙනවා කියලා විශ්වාස කරනවා. එතකොට මෙතන අපිට දකින්න අමාරු ස්වභාවයක් තමයි මේ මන ධම්ම කියලා. ඒ කියන්නේ මනසට අරමුණු වෙන ධම්ම කියන එක මනසෙන්ම සකස් කරපු දෙයක්. ඒක මනෝමය කියන අර ධම්මපදේ මනෝ කුබ්බංගම ධම්මා මනෝතෙක්ක මනෝමය කියනවනේ. මනෝමය කියන්නේ මනසෙන්ම සකස් වුණ දෙයක්. එතකොට මේ ධම්ම කියන්නේ එළියේ තියෙන දෙයක් නෙමෙයි මනසෙන්ම සකස් කරපු දෙයක් මනසටම අරමුණු වෙනවා කියන මට්ටම. එතකොට ඒ ධර්මතාවය දැක්කොත් අපි එළියේ දෙයක් දැනගත්තා කියන අදහසට යන්නේ නැහැ. ඒ කියන්නේ බාහිරව තියෙන රූපයක් මේ දැනගත්තා කියන අදහස. එතකොට මෙයා තේරම කියන්නේ මේ ලෝකේ තියෙන්නේ එළියේ නෙමෙයි අපේ මනස තුලම. ඒ කියන්නේ මේ රෝහිතත් උත්තරදී නම් කිව්වේ මේ ලෝකයේ දකින්න බෑ බාහිරින්. මේ බඹයක් පමණ වූ ශරීරය තුලයි ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි තේරම තියෙන්නේ කියන එක. මේක ගැන ප්‍රශ්න
සිස්ස මහත්මයා අපි කල්යනා මිත්‍රෙන් කියන්නේ මො එහෙනම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. කල් මහත්මයා සම්බන්ධ වෙලා නැති තියෙනවා. ඔව් සම්බන්ධ
වෙලා
ඉන්නේ. හොඳයි එහෙනම් ප්‍රශ්නකින් හරි අදහස් තුනක් අපි සම්බන්ධ වෙන කියලා කරුවන් සල්ලි.
අතරන් තරමයි මහත්මයා එහෙමනම් දැන් අපිට මේ ඒ කියපු කර්ම වලින්ම අපි මේ නිගමනයට එන්න පුළුවන්. එහෙමනම් මේ අපේ ලෝකය පවතින එක චිත්තක්ෂණයක් පමණයි කියන එක. මොකද ඒදෙත් ඇති වෙනවා නම් ඒක චිත්තක්ෂණයකින් මේක ඇති වෙලා නැති වෙනවා නම් මුළු ලෝකෙම ඇහෙන් හදන ලෝකයක් ආයතන හැමකෙම හදන ලෝකයක් තියෙනවා නම් මේක එක චිත්තක්ෂණයක් පමණයි තියෙන කියන නිගමනයට අපි එන්න පුළුවන් මේ අදහස් වලින්.
ඔයක හොඳ දැක්මක් කියලා මම හිතනවා. ඒ කියන්නේ මේක ඒ චිත්තක්ෂණය කියන කතාව තමයි අපි කියන්නේ පෙරණ පිදීම හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වුණා. එතකොට ඒ විඥාණයෙන් දැනගන්න ස්වභාවයක්. එතකොට ඒ දැනගන්න ස්වභාවය කියන්නේ විඥාණය පවතින කාලය තුලම සිද්ධ වුණ දෙයක්. ඒක චිත්තක්ෂණයක් කියලා මේ හිතන්න පුළුවන්. එතන ඒක එහෙම වෙන දෙයක් බව නොපෙනෙන්නේ අපේ තියෙන අවිද්‍යාවයි මුලාවයි හින්දා. අපි ඒක චිත්තක්ෂණය කියන එක ස්වභාවයෙන් නෙමෙයි දකින්නේ. නෑ මේක අතීතෙත් තිබුණා, දැනුත් තියෙනවා, අනාගතෙත් තියෙනවා කියලා අර නිත්‍ය ස්වභාවයක් දීලා. ඒ දෙක අනිත්‍ය කියන අතීතෙත් දකි. දැන් කියලා කියනවා කියලා හිතන්නේ කියන තියනවා කියලා හිතනකොටම නිත්‍ය වෙනවා ඉඳලා අපි හිතුවත් නෑ. පවතිනවා කියලා පිළි අරගෙන. නෑ මොකක් අර ක්ෂණේකදී කියලා නෑ තියෙනවා කියලා අපිට ඒක ගැන කතා කරන්නවත් බෑ. ඒක මේ විද්‍යමාන වුණා නැති වුණා. අන්න ඒ මට්ටමේ. එතකොට ඒ නිරුද්ධ වුණාට පස්සේ ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ. එතකොට මේ ඒ කට අහු වෙන්නේ නැහැ. ඒක තමයි මේ ලෝකයට අහු වෙන්නේ නැහැ කියන ස්වභාවය. පැහැදිලිද? තව ගැටලු තියෙනවා?
පැහැදිලි පරිමාවෙන් තේරුම්
ගන්න. හොඳයි තවත් ප්‍රශ්න හෝ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රශ්න නැහැ වගේ තේින හරි මහත්මයා අපි නම් තව ටිකක් ඉදිරියට කරුණු මත කරගමු. හොඳයි. සේවන්
හොඳයි මෙතන මම අර දැන් මන ධම්ම කියලා තාපු හින්දා ඔය ධම්ම කියන ස්වභාවය දැන් මනසට අරමුණ වෙන්නේ ධම්ම විතරයි. මේ එතකොට අතකනාංශයේ දිව ශරීරයේ කියන ඒ වයින් දැනගන්න ස්වභාවය නේ නැත්නම් ඒ වයින් හදලා දෙන ප්‍රසාද රූප ඒවට අදාළ විඥාණයෙන් අරමුණු කරනවා. අරමුණු කරලා ධම්ම කියන ස්වභාවය හදන්න හේතු ඉතුරු කරලා ඒව නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ මනසට බාර කරලා ඒව නිරුද්ධ වෙනවා. මනසට ඔක අරමුණු වෙන්නේ ධම්ම කියන ස්වභාවයකින්. ඒකට ධම්ම කියන එක මම ඉස්සෙල්ලා කිව්වා මේක මනසින්ම සකස් කරන ස්වභාවයක්. මනෝමය ස්වභාවයක් ධම්ම කියන එක. ඒකට මනසමයි ඉස්සෙල්ලා තියෙන්නේ. ඒක තමයි මනෝකුග්ගං ගමා ධම්ම. ඊට අපේ මනසෙන්ම තමයි ධම්ම සකස් කරන්නේ. එතකොට ඒ සකස් කරන ධම්ම වල අපි මුලා වෙන ගතිය තමයි මේක දෙයක් කියලා හිතන ස්වභාවය. දෙයක් කියනකොට තේරුම් ගන්න අර බාහිරේ පවතින දෙයක් හැටියට බාර ගන්නවා. එතකොට මේ දෙයක තියෙන ලක්ෂණ තමයි ඒකේ යම්කිසි නිත්‍ය ස්වභාවයක් තියෙනවා. පවතින ගතියක් තියෙනවා. නැත්නම් අපිට දෙයක් කියලා මේ පෙන්වන්න බෑ, කතා කරන්න බෑ. ඒකට අපි මේක කතා කරන්න පුළුවන් වෙලා තින්නේ අපි මේක දෙයක්, පවතින දෙයක් කියලා බාර ගැනීම තුල. ඒ කියන්නේ කාල තුනටම අයිති කරලා. අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප. ඒක ඒ කාලේ අඩු වැඩි වෙන්න පුළුවන්. දැන් මේක තත්තරයකට කලින් තිබුණා, දැනුත් තියෙනවා, ඊළඟ තත්තරෙත් තියෙනවා කිව්වත් ඒකත් එක්තරා විදිහක නිත්‍ය ස්වභාවයක්. එහෙම නැත්නම් ඊයේ තිබුණා අදත් තිබුණා හෙට තියෙනවා කියන එක ඊට වඩා කාලය වැඩි නිත්‍ය ස්වභාවයක් නැහැ. ඔය දෙකම නිත්‍ය මට්ටම. ඒ කියන්නේ අනිත්‍ය කියන එක දැක්කණිනේ. අනිත්‍ය කියන එකේදී උදය වය හට ගැනීමයි නිරුද්ධ වීම. ඒ කියන්නේ හේතුප්‍රත්‍යයන් යෙදෙනකොට ඵලය තියෙනවා. හේතුප්‍රත්‍යයන් යෙදෙන්නේ නැතිකොට ඵලය නැහැ. අන්න ඒ වගේ ස්වභාවයක්. ඵලය කියන එක අපිට හේතුප්‍රත්‍යයන්ගෙන් වෙන් කරලා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් අපේ ලෝකෙට අයිති ස්වභාවය තමයි අපි මේ ඵලය කියන එක හේතුප්‍රත්‍යයන්ගෙන් තොරව පවතින්න පුළුවන් කියන මට්ටමකින් තමයි අපි ලෝකෙට අහුවෙලා කතා කරන්නේ. දැන් ඒක මේ අර බල්ලගේ උපමාවටම ආපහු ගියොත් බල්ලෙක් කොතනට ඇවිල්ලා මුලා වෙලා බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා. දැන් ඒ මුලා වෙන්නේ කොයි මොහොතේද? දකින මොහොතේ. කොතනට එදෙන්න කලින් ඒ මුලාව තිබ්බේ නැහැ උට. ඒ කියන්නේ එහෙම දැනුවත් වීමක් තිබ්බේ නැහැ. වතුරට එගුණ නිසාමයි ඒ මොහොතේ තමයි දැනගත්තේ අන්න තව බල්ලෙක් ඉන්නවා කියලා. ඒ වුණාට ඒ දැනගත්තාම හිතන්නේ මෙයා අන්න දැන් දෙයක් කරනවා කියන්නේ මේ මන් දකින්න කලින් මූ මෙතන ඉඳලා තියෙනවා. අනේ අතීත රූපයක් කියලා. ඒ අතීතේ හිටියා හින්දා තමයි මේ මොහොතේ බලනකොට පෙනුනේ. මොකද දැන් දෙයක් කරලා බාහිරේ පවතින දෙයක් කියන විශ්වාසයකින්. ඊළඟට ආයේ මම මේ වතුරට ගුණත් ඔය බල්ලම තේිනවා. ඒ කියන්නේ අනාගතෙත් ඒ රූපේ තියෙනවා. ඒකයි මම කියේ අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප කියලා දෘෂ්ටිගත වීමක් තියෙනවා. ඉතින් අපි ඒක එක්තරාමක් තමක ගත්තොත් ඇත්ත විදිහට මේ බලන මොහොතේ දැක්මක් විතරනේ. ඒ බල්ලෙක් හිටියත් නැත්ත් ඒක දකින මොහොතේ ක්ෂණේට සකස්ුන ලෝකයක් විතරයි. හැබැයි මේක ඒ ක්ෂණේ කියලා දකින්න හැකියාව නැහැ ලෝකිතයි දැක්මෙදි. මේ ධම්ම කියන එකට රැවටෙන අවස්ථාවේදී ධම්ම කියන එක දෙයක් පවතින දෙයක් කරනකොට ඒක ඊට කලින් තිබුණා දැනුත් තියෙන අනාගතෙත් තිබුණා. ඒ කියන්නේ නිත්‍ය සංඥාවෙන්මයි ඔබ ගන්නෙ. ඒකට මේ ලෝකයාගේ ස්වභාවය අනිත්‍ය දේ නිත්‍ය සංඥාවෙන් ගැනීම. ඒකම අර අර විපල්ලාස කියලා සතර විපල්ලාස කියන්නේ අනිත්‍ය දේ නිත්‍ය විදිහට සලකනවා, දුක් දේ සතර විදිහට සලකනවා, අනාත්ම දේ ආත්ම විදිහට සලකනවා, අසුබ දේ සුබ සංඥාවෙන් ගන්නවා. ඒ විපල්ලාස හතර. එතකොට මේ විපල්ලාස වලට අහු වෙලාමයි මේක ලෝකෙට අයිති දෙයක් කියලා පිළිගන්න, බාර ගන්න ගතියට එනකොට. ওই මට්ටම තමයි මම දකින්නේ ඒ රූපය උපාදාන කරන මට්ටම කියලා. නැත්තම් රූපේ දැස ගන්න තත්ත්වය. අර අජ්ජෝසාය තිට්ඨි, අභිනන්දති, අබේදති, අජ්ජෝසාය තිට්ඨි කියලා වචන තුනක් කියෙන්නේ. ඒ දැඩිව බාර ගන්නවා ඒක එහෙමමයි කියලා. ඒක දෘෂ්ටිගත වීමක්, අවිද්‍යාවෙන් උත්ලාවෙන් කරන දෙයක්. ඒකට මේ ඇහැ පිරිසිඳව දැකීම තුළ, ඇහෙන් පෙන්නන රූපය පිරිසිඳව දැකීම තුළ ඔන්න ඒ රූපය ගැන අවබෝධයක් එන්න ඕන. මේ රූපය තියෙනවා කියලා හිතුණාට ඒකත් අර ඉතල අර මහත්ය කිව්වා වගේ චිත්තක්ෂණයක ස්වභාවයක්. ඒ හේතු යෙදුනහින්ද එහෙම විද්‍යමාන වුණා. ඒක දැනගත්තා. ඒක ඊට මොහතකට පෙර තිබුණෙත් නෑ, මොහතකට පසුව තියෙන ස්වභාවයකුත් නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් නිසා විද්‍යමාන වීමක් විතර. ඒ විද්‍යමාන වුණෙත් විඥාණයට. අන්න මොන ආහාරය දැනගත්තා නම් දැනගත්තේ විඥාණය. අන්න ඒ වගේ මට්ටමක් ඉතින් මේක මේ අපි මේ දැනගන්න දැනුමක් විතරයි. මේක දකින්න නම් මේ ගැන මෙනෙහි කර කර බලන්න වෙනවා. මේ එකට බලන්න පුළුවන් එක විදිහක් තමයි අපි ඇහෙන් දැකලා රූපයක් එළියේ තියෙනවා කියලා දැනගත්තහම ඔතන සිද්ධ වෙලා තියෙන වැඩ දෙකක්. එකක් තමයි චක්කු විඥාන මට්ටමින් මේ ආයතනයේ සකස් කරලා දීපු ප්‍රකාද රූපයක් දැකලා එළියේ තියෙන රූපයක් චක්කු විඥානයක දකින්න බෑ. ඒක එකමත් තමයි. එහෙම ඒක ඇත්ත තත්ත්වේ වුණාට එතන මුලා වෙනවා ඇහැකුයි බාහිර රූපෙකුයි තියෙනවා කියලා. ඒ මුලාව කරන්නේ විඥානෙමයි. චක්කු විඥානයේ ස්වභාවය තමයි ඇහැකුයි ඇහැ ඇතුලේ තියෙන බාහිරේ දකින්න රූපයක් තියෙනවා කියලා කියන ගතිය. ඒක තමයි රවෙන් කොට දක්වන ගතිය විඥාන. ඒ ගතිය තමයි දැන් මන විශ්වාස කරන්නේ. ඒ කියන්නේ මනස විශ්වාස කරන්න ධම්ම හදාගෙන තියෙන්නේ හිතෙන්මයි. ඒ ධම්ම කියන එක දැන් මනෝවිඥානේ කරන මායාව තමයි. මේක මේ හිතෙන් හදපු දෙයක් දකින්නවා කියලා පෙන්නනවා නෙමෙයි. අර එහෙන් චක්කු විඥානෙන් මායාකාරීව කිව්වේ එළියේ තියෙන දෙයක් දැන් දැනගත්තා කියලා. අන්නේ එළියේ තියෙන දේ කියන දෘෂ්ටියෙන්මයි මනෝවිඥාණයෙන් ඔකඳුර ගන්න හදන්නේ. ඒක මනසට තේින මනසෙන්ම හසුක් කරලා දීපු දෙයක් කියන එක තමයි මේ යම් කිසි මට්ටමක ඇත්ත ස්වභාවය. ඒ වුණාට විඥාණය මුලා කරන ස්වභාවය තමයි ඔය දැනගන්නේ මේ මනසෙන් හදපු දෙයක් නෙමෙයි. එළියේ තියෙන බාහිරේ තියෙන දෙයක් කියන එක. ඒකට අපිට නුවණක් එන්න ඕන මේ ආයතන වලින්. එකෙන්ද මෙතෙන් දී උදාහරණයක් ඇත්තේ ඇසෙන්. ඇස නිසා කවදාවත් බාහිර තියෙන දෙයක් දැනගැනීමේ හැකියාව අපේ හිතට නැහැ. විඥාණයට නැහැ. මොකද අපි තාම ඉන්නේ අර විස්තර කටුව ඇතුලේ. විස්තර කටුවෙන් එළියට යන්නේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ ආයතනය කියන දේ පිළිගන්න මට්ටමකින් ආයතනෙන්ම දැනගන්නවා එක ආයතනය අපව මුලා කරන හැටි දැකලා නැති හින්දාමයි අපි හිතන්නේ ඔය එළියේ තියෙන දේක් දැනගත්තා කියලා. ඒක මේකේ අවබෝධයක් එන්න ඕන ඇත නිසා නම් බාහිරව තියෙන දේක ඇත්ත හිත දැනගන්න බැහැ. කන නිසා නම් බාහිරව තියෙන දේක් ගැන එහෙම දැනගන්නත් බැහැ. ඒකෙන් ගන්න සංඥාව අරගෙන මේ හිතෙන් කියන කතාවක් විතරයි දැනගන්නේ කියන එක. ඔක ටිකක් මොනින් මෙනෙහි කළොත් මේ අපි මෙච්චර කල් දැනගෙන තියෙන ලෝකය මේ සලායතන නිසා හිත සකස් කරපු ලෝකය. හිත සකස් කළාගෙන හිතේ ආපු අදහස් මේ සචේතන නිසා. මේ තමයි සංඛාර ලෝකයක්මයි මේ. එනකන් අපි දැනගෙන තියෙන්නේ සංඛාර ලෝකයක් කියන එක චේතනාවෙන් හදපු ලෝකයක් කියන එක කවදාවත් එළියේ තියෙන නෑ. ඒක මනස තුළම සකස් වුණ ලෝකයක්. ඒ ඔය ලෝකේ එළියේ තියෙනවා කියලා ජීවත් වෙන්න තමයි අපි ලෝකෙට අහු වෙලා මේ මෙච්චරකල් සංසාරේ ඇවිල්ලා තියෙන්නේ. ඒකේ බාහිර තියෙන දේවල් වලට තමයි අපි ඇලෙන්නේ හැරි ගැටෙන්නේ. ඔක හිතෙන් හදන දෙයක්මයි මේ දැනගන්නේ කිව්වොත් කවදාවත් ඔකට මේ මොහොත ඇලීමක් ගැටීමක් වෙන්න පුළුවන්. හැබැයි මේක දැක්ක ගමන් මේ ඇලීම නැති වෙනවා. ඒක හරියට අපි හිතෙන් හදන දෙයක් හිතෙන් දකිනවා කියන්නේ අර රෑන් ඉඳදී දකින හීනයක් වගේ. දැන් හීනේ බලනකොට අපිට අවබෝධෙ නැහැ හීනයක් දකිනවා කියලා. අපි හිතන්නේ මේ ඇත්ත දෙයක් සිද්ධ වෙනවා. එතකොට මේ හීනේ තුල ඇලින් ගැටෙන්න තියෙන පුළුවන්. හැබැයි ඒක තියෙන්නේ මේක අවදි වෙනකන් විතරයි. අවදි වුණ ගමන් අපිට නොහනට පේනවා මේ හීනයක් නේද කියලා. ඇත්ත පවතින ස්වභාවයක් නෙවෙයි. එතකොට මෙතන දකින්න තියෙන්නේ අපි දකින දවල් හීන ටික හීන කියලා දැනගන්න. කියන්නේ ඇහැ නිසා යම් කිසි දෙයක් දැනගෙන හිත සකස් කළා ධම්ම හිතෙන් සකස් කරපු දේ හිතෙන්ම දැක්ක. හිතෙන් සකස් කරපු දේ හිතෙන් දකිනවා කියන්නේ හීනයක් බලනවා වගේ වැඩ. ඒකයි මේ මනෝමය ස්වභාවයක් මනසෙන් දකිනවා. තව විදිහකට කිව්වොත්. ඒ වුණාට අපි තාම අර හීනේ ජීවත් වෙනවා වගේ තාම නිින්දේ ඉන්නවා වගේ මේ අපි දැන් එළියේ දේවල්මයි මේ අත්දකින්නේ කියන ස්වභාවයක ඉන්නා. මොකද අපේ ප්‍රඥායස අපි අවදි කරලා මදි. ඒකයි තමයි මේ විදර්ශනය කරලා අර ප්‍රඥාගත දියුණු කර ගන්න කියන්නේ. පැහැදිලිද මේ දැන් කියපු ටික? මොනවා හරි ගැටලු තියනවාද?
සර්වන් කර්ණයි මහත්මයා තුසේ දිනාතම මෙන්න මෙහෙම දෙයක් මට හිතනවා මහත්මයා මේක වැරදි නම් වැරදි කරන්න කරනවා කරලා චක්කු සංස්කාරයක් නිසා චක්කු විඥානේ ඇති වෙනවානේ ඒක අපි දන්නවනේ ඒකෝටි චක්කු විඥානේ කියන්නේ ක්ෂණයක ක්‍රියාවක් කියුවා දැන් මේ ක්‍රියාව අවසන් වුණාට ක්‍රියාවේ අවසානයේ නොදැකීම නැවත ක්‍රියාවක් වීමට හේතුවක් ඇති වෙනවා. ඒකට හේතුව ආත්මීය ගතිය නිසා අවිද්‍යා කෘෂ්ණ මේ කියන්නේ අපි අවිද්‍යා කෘෂ්ණව ප්‍රත්‍ය වෙනවා මේකට. ඒ කියන්නේ අනුශය කෙලෙස් තවමත් අපේ තියෙනවනේ. ඒක නිසා ආත්මීය ගතිය අපි හැම වෙලාවෙම මෙතන ආත්මයක් තියෙනවායි කියලා හිතන කෙනෙක් ඉන්නවා කියලා. වෙන්නේ හේතුඵල මට මේ විදිහට හිතන මම මේක ලියාගෙනම ඔබතුමා මොකද කියන්නේ මේක මට ඕන නැවති කියන්න පුළුවන් මම මේක ලියාගෙන යහන්නේ
අපි මේ විදිහට ඒ කියන එකේ එකක් තියෙනවා. එතකොට දැන් අර එක කතාවක් තමයි මේ විඥානය කියන්නේ. දැන් අපි දන්නවානේ චිතක ස්වභාවය චිත්තක්ෂණයක් විතරයි ඒක තියෙන්නේ. එතකොට හිතෙන් දැනගන්න ස්වභාවය කියන්නේ ඒ චිත්තක්ෂණය විතරයි. එතකොට චක්කු විඥාන සිත කියන එක ඒ චක්කු විඥානය මේ පවතින මොහොත විතරයි. ඒ චක්කු විඥානේ නිරුද්ධ වෙලාමයි මනෝ විඥානයකට හට ගන්න පුළුවන්. චක්කු විඥානේ පවතිනකොට මනෝ විඥානයට හට ගන්න බෑ. ඒකට ඒ කියන්නේ විඥාන දෙකකට එකතරේ පවතින්න බෑ. ඒකට ඒ හටගත්තු විඥානේ නිරුද්ධ වෙලාමයි මනෝ විඥානයට යන්නේ. ඒකට එතන මේ දකින්න කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි අපි දැන් මනෝ විඥාණයෙන් මේක දැනගන්නකොට අර චක්කු විඥානේ නිරුද්ධයි. ඒ කියන්නේ තවදුරටත් නැහැ. චක්කු විඥානේ නිරුද්ධයි කියන්නේ ඒ සමග හටගත්තු ඇහත් නිරුද්ධයි රූපමය ස්වභාවයත් නිරුද්ධයි. එතකොට නිරුද්ධයි කියන්නේ පවතින්නේ නැහැ තවදුරටත්. ඒක මේ ගැන කතා කරන්නවත් බැහැ.
අපි එකම ක්‍රියාවේ අවසානයේ නොදැකීම. ඒ ක්‍රියාව ඒ චක්කු විඥානේ අතුනයි ශරීරෙම නැති වුණා. ඒක අපි දකින්නේ නැහැ. අපි අපිට දකින්න තරම් බැහැ. මොකද ඒ තරම් වේගවත් ඒක නැති වෙන එක මේ දෙයක්.
ඔව් ඒක දකින්න ශක්තියක් අපිට නැහැ. මොකද ඒ අසභූත ඥානය නැති හින්දා අවිද්‍යාවෙන්මයි අපි බලන්නේ. අවිද්‍යාවෙන් බලන හින්දා තමයි ඒ ගැන ඇත්තටම මනෝ විඥානට ඒ කියන්නේ මනස ධම්ම කරලා ඒක ගැන හිතන්න පුළුවන් කමක් තියෙනවා. අරට නිරුද්ධ වුණා නම් අතීත දෙයක් කියන එක ඒක අතීතේ නිරුද්ධ වෙලා ඉවරයි. ඒක ගැන දැන් අපට මුකුත් කරන්න බෑ. ඒ දැක්ම ඉන්නේ මනෝ විඤ්ඤාණයට එනකොට. මොකද ඒ ධම්ම කියන එක මම කිව්වේ මේක මනසෙන් කටස් කරපු දෙයක් විදිහට නෙමෙයි අපි දකින්නේ. අර ඇහැ පෙන්නපු එළියේ තියෙන දේ කියන දෘෂ්ටියෙන් දකින්නේ. එතකොට මෙතන කඩන්න තියෙනවා මේ හිත දැනගන්නේ එළියේ තියෙන දෙයක් නෙවෙයි. අර චක්කු විඤ්ඤාණයෙන් මේ මනෝ විඤ්ඤාණයට දකින්න යම් කිසි සකස් කරපු හේතු ටිකක්. ඒකට මේ ධම්ම කියන එකෙන් තමයි අපි මේ අලුතෙන් කර්ම සකස් කරනවා නම් සකස් කරන්නේ. එතනයි එදෙන අවිද්‍යාව නිසා. දැන් චක්කු විඥාන මට්ටමේදී කර්ම සකස් කිරීමක් නැහැ. එයා දැන් මේක කියන්නේ දැන් චක්කු විඥානය කියන්නේ විපාක විඥානයක් විදිහට ඒක හඳුන්වන්නේ. පෙර කර්මයක විපාකයක් විතරයි. අලුත් කර්මයක් නෙවෙයි. එතකොට මේ චක්කු විඥාණයෙන් දැනගන්න ස්වභාවයේ නෙමෙයි වැරද්ද තියෙන්නේ. ඒ කියන්නේ චක්කු විඥාණයට ප්‍රසාද රූපේ ආරමුණු වෙන එක වැරදි නෑ. ඒක හේතුඵල ක්‍රියාවලියක්. මෙතන වැරද්ද සිද්ධ වෙන්නේ අර මන ධම්ම කියන මට්ටමේදී අර අතන වෙන මුලාව මෙතන තව වැඩි දියුණු කරලා මේ මුලාව තවත් මේ ඊට වඩා මේ ශක්තිමත් මට්ටමකින් තමයි මන ධම්ම කියන මොහොතේදී දකින්නේ. ඒක අර මේ අන්තනර බල්ලගේ උපමාවෙන් අපි කිව්වොත් තව ටිකක් පැහැදිලි වෙයි කියන දේ. දැන් මේ බල්ලගේ ඇසේ ක්‍රියාකාරීත්වය නැත්නම් චක්කු විඥාන මට්ටමේ ක්‍රියාකාරීත්වය තමයි බල්ලෙක් වගේ පේනවා. මොකද ඒ ප්‍රසාද රූපයේ තියෙන බල්ලෙක්ගේ සතහනක්. සතහනක් කියන්නේ බල්ලෙක් වගේ පෙන්වුම් කරන ගතියක් තියෙනවා. අර තිරයේ වැටිලා තියෙන බල්ලෙක්ගේ ඡායාවක්. එතකොට ඒ චිත්‍රයක මට්ටම, තිරේ වැටුණ චිත්‍රයක මට්ටම දැකීමේ කිසිම වරදක් නැහැ. ඒක තමයි අපි පෙනීම කියන්නේ. ඒක පෙනීමක් සිද්ධ වෙනවා දකින්න පුළුවන් ඇහැ තියෙනකොට. ඒක හේතුඵල ක්‍රියාවලියක්. ඒ පෙනීම බල්ලෙක් වගේ පෙනීමේ නෙමෙයි එතන වැරද්ද තියෙන්නේ. පෙනීමේ නිසා මුලා වෙලා කොහොම පේන්නේ එළියේ බල්ලෙක් ඉන්න හින්දායි කියලා අර ඒ මට්ටම යනකොට මනගම. මේ දකින්නේ එළියේ තියෙන දෙයක්. අතෝ මනසෙන් සකස් කරපු දෙයක් නෙවෙයි මේ දකින්නේ. අන්න ඒ මට්ටමේදී තමයි මුලා වෙන්නේ. ඔතන මේ ඔයගොල්ලෝ තව තැනක අහලා ඇති අර සබ්බේ සංඛාරා අනිත්‍යයි සබ්බේ සංඛාරා දුක්ඛයි ඒ ගාත ටිකක් තියෙනවානේ යදා පඤ්ඤායි පස්සේ යතන ඉබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා කියලා. එතන අනාත්තාති කියන කතාව එනකොට සබ්බේ සංඛාරා කියලා නෙමෙයි කියන්නේ සබ්බේ ධම්මා අනාත්තාති. අනතන යම් කිසි ගැඹුරක් තියෙනවා. සබ්බේ ධම්මා කියන එකේදී තමයි අනාත්තාති කියන එක කියන්නේ. අනිත් දෙකේදී සංඛාරාවලදී කියන්නේ අනිච්චාති දුක්ඛා කියන දෙක විතරයි. දැන් ඔබතුමිය අර මේ ආත්ම දෘෂ්ටියක් ගැන අහපු හින්දා මම මේ මෙතන ගත්තේ ඒ ධම්ම කියන එක මන ධම්ම කියන එකේදී තමයි අපේ සක්කාය දිට්ඨිය ඇත්තටම එන්නේ. මොකද එතෙන්දී අපි අර වැරදි දෘෂ්ටියෙන් මේ මනට ධම්ම අරමුණු වෙන එකේ ප්‍රතිහෙටි නොදන්න කම නිසා අපි හිතනවා මේ මනසට අරමුණු වෙනවා එළිය තියෙන දෙයක්. අර මුලා වෙන මට්ටම් කියන්නේ අතුරට එබෙන බල්ලා හිතනවා අන්න එළියේ ඉන්න බල්ලෙක් දකින්න. ඒකට දකින්නේ කවුද? මේ ගොඩ ඉන්න බල්ලා. එහේ සක්කාය දිට්ඨියෙන් හදපු බල්ලා. එතකොට අර එළියේ තියනවා කියන එකමයි උදව් වෙන්නේ මෙහි මම කෙනෙක් හදන්නේ. එතකොට මන ධම්ම කියන එක මනසට මනසෙන්ම හදපු දෙයක් අරමුණු වෙනවා කියන එක නෙවෙයි දැන් තේරුම් ගන්න. මනසට අරමුණු වෙනවා අර ඇහෙන් දැකපු එළියේ තියෙන බාහිර දේ. එතකොට බාහිර දෙයක් අනෝපු ගමන් එතන මෙහි මම කියන ආත්ම දෘෂ්ටියක් එනවා. එහෙනම් නැත්නම් සක්කාය දිට්ඨියක් එනවා. ඒතර මේ මන ධම්ම කියන එකෙන්මයි මේ ආත්ම දෘෂ්ටිය හැදෙන්නේ. ඒ නිසා තමයි සබ්බේ ධම්මා අනත්තාති කියලා එතන යෙදෙන්නේ. ඒක ඇත්ත ඇටියට තේරුම් ගන්න. එදා පඤ්ඤාය පස්සතිය. එතකොට තමයි අර එච්චකල් මුලාව හින්දා අටක් කරපු දුකෙන් නිදෙන්න පුළුවන්. අත නිද්දින්දති දුක්ඛේ. ඒක තමයි නිවනට මාර්ගයේ මේ සමග්ග විසුද්ධිය කියලා එන්නේ. එතන මේ ධම්ම කියන එකේදී තමයි ආත්ම දෘෂ්ටියක් හැදෙන්නේ නැති දෙයක් හැදෙන එකට අපි කියන දෘෂ්ටියක් කියලා. ඇත්ත ඇටියට නෙවෙයි. ඒකට සක්කාය දිට්ඨිය නැත්නම් ආත්ම දෘෂ්ටියක් හැදෙන්නේ ඇති වෙනවා. ඒ තියෙන්නේ මෙතන ඇත්ත ඇටියට නොදන්න කම නිසාමයි කියන සිද්ධිය. ඒක පැහැදිලිද?
මට මේක පැහැදිලි. මම කිව්වේ අර ආත්මීය ගතියක් අපිට තියෙනවානේ, මම කියලා ගතියක් තියෙනවානේ. ඒකයි කුෂ්ණාව ප්‍රත්‍ය කරගෙන තමයි මේ කියන්නේ ඒක කිසි අනුශේ කියලා තේම තියෙනවානේ අපිට. ඒක නිසා තමයි අපිට එහෙම මේ අර ක්‍රියාව ඉවර වුණාට ක්‍රියාවේ අවසානයේ අපි දකින්නේ නැවත ක්‍රියාවක් වීමට ඒක උටෝටයි හේතුවක් වෙනවා. ඒ කියන්නේ තවම තියෙනවා. තියෙනවා කියන හැඟීම අපිට ඇති වෙනවා. තියෙන එක තමයි මම කියන්නේ.
ඔව් ඒක නිරුද්ධ වුණා කියලා දකින්න හැකියාවක් නැහැ. තාම තියෙනවා කියන දෘෂ්ටියට යනවා. ඒක උදව් වෙනවා එතනින් එහාට යන මේ මත ටික හදාගන්න. දැන් ඒක අර හිතකින් දැනගෙන, ඒ කියන්නේ චක්ක විඥාන හිතෙන් දැනගෙන ඒක එහෙමම නිරුද්ධ වුණා මට්ටම දැක්කනම් එතනින් එහාට අපිට ඔක ගැන අර පවතින දෙයක් කරලා හිතන්න විදිහක් නැහැ. තන නිරුද්ධ වීම නොදැකීම ඇතැම්ට හේතු වෙනවා.
දැන් මෙහෙමයි, දැන් අපි කෙලේ අපි දන්න කෙනෙක් හරි ඉඳලා මැරුණට අපි දැන් මේ මනසේ රූපයක් තියෙනවානේ. එතකොට අරයා දැන් මැරිලා ඉවරයි. නමුත් අපේ රූපේ අපට නැති කරගන්න බෑ. මොකද අපේ අර එහෙම කෙනෙක් හිටියා කියලා අපේ හිතේ ටික අපි මුලාවට ඉන්නවා නේද? එහෙම නේද? හැමදේම අපේ රූප මනෝ රූප තියෙන්නේ. අපිට ඒවා නැති කරගන්න කොහොමද කියලා දැනගන්න ඕන.
නැති කරන හැටි දැනගන්න හොඳම විදිය තමයි මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා පුළුවන් තරම් අවබෝධ කරගන්න ඕනේ. ඒ කියන්නේ හිතට තෙන්නන්න ඕනේ. දැන් අපිට යම් කිසි කෙනෙක් මිය ගිය කෙනෙක් වෙන්න පුළුවන්. අපිට මතක් වෙන්නේ මේ අපේ අන්තිමට අපේ හිතට දාගත්තු ওই චිත්ත රූපේ. දැන් මිය ගිය කෙනා දැන් කොහේ හරි ඉපදිලා වෙන කොහේ හරි ඇති. ඒක අපට අරමුණු කරන්න ශක්තියක් නැහැ. එතකොට අර නිරුද්ධ වුණ දේ තාම පවතිනවා කියලා අර අතීත මට්ටමමයි අපේ හිතෙන් පෙන්නන්නේ. ඒක තමයි අර ධම්ම කියන එකේ ස්වභාවය. ඒ දැන් මනසට අරමුණු වෙන්නේ ධම්මමයි. මොකක් හරි හිතෙන් මතක් කරගන්නවා කියලත් මන ධම්ම. ඒකට ඒ ධම්ම කියන ස්වභාවය ඒ ධම්ම කියන දේ හැදෙන මොහොතේදී නුවණ යෙදුන්නේ නැති හින්දාමයි ඒක ඉතුරු වෙලා තියෙන්නේ. ආය ආයේ තේහි කරගන්න පුළුවන්. දැන් අර චක්කු විඥාන මට්ටමින් දකින දේ නිරුද්ධ වුණා කියලා නොදැක්මමයි ඒ සම්බන්ධ දෙයක් මන ධම්ම කියලා අරමුණු කරන්න පුළුවන් ස්වභාවය. ඒකට ඒ මන ධම්ම කියලා අරමුණු කරන එක වාරයක් කියලා නවතින්නේ නැහැ. මේ මනෝ චිත්ත වීති කියන එක කීපතරයක් යන්න පුළුවන්. ඒ කියන්නේ එහෙන් චක්කු විඥාණයෙන් එකතරයක් හදලා ඒක නිරුද්ධ වෙලා ඊළඟට මන ධම්ම කියන ඒවා කීප වාරයක් යන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හිත හිතා ඒක ගැනම ආය ආයේ සිත් හදන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක ඒ වෙලාවේ වුණා ආයි කාලයක් ගිහින් වුණා අරක මතක් කරගැනීමේ හැකියාව තියෙනවා. එතකොට එහෙම උනේ ඇයි මේ සිද්ධ වෙන මොහොතේ අපේ ප්‍රඥාව යෙදුන්නේ නැති හින්දා. ඒ කියන්නේ ඇත්තටියට දැක්කේ නැති හින්දා. ඒ කියන්නේ අපේ සිහියයි නුවණයි යෙදුන් නැති හින්දා. සිහිය කියන්නේ මේක දකින්න නේ මොහොතේ දකින්න පුළුවන්කම. නුවණ කියන්නේ මේ සිද්ධ වෙන ක්‍රියාව ගැන අවබෝධය. සති සම්පජන්. එතකොට ඒක නොයෙදෙන හින්දාමයි ওই නිමිති ඉතුරු වෙන්නේ. ඒ ධම්ම කියලා. එතකොට ඒ මනසට අරමුණු කරන්න පුළුවන්කම ඉතුරු කරලමයි අර ආයතන දැන් චක්කු විඥාන මට්ටම ආයතන විඥාන මට්ටම නිරුද්ධ වෙන්නේ. එතකොට අපි අර නිමිති ඉතුරු කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ අතන ඇත්තටියටි දකින්න එකම. ඒ නිසා තමයි මේ කිව්වේ දැන් එහැ ගැන රූපය ගැන ඇත්තටියටි දකින්න. ඥානං පස්සං යථාභූතං. ඒක කරනකොට ඔය කියන අනිත් කෙලෙස් ටික දුරු වීම අපිට අමුතුවෙන් කරන්න දෙයක් නෑ. ඒක ඉබේ සිද්ධ වෙන දෙයක්. අපිට තියෙන්නේ මෙන්න මේ ආයතනේ ආයතනෙන් පෙන්වන අරමුණේ ඇත්ත ඇති හැටි දකින එක තමයි කරන්න තියෙන්නේ. ඒක දකින්න නම් ඉස්සෙල්ලා මේක ගැන හොඳ අවබෝධයක් ගන්න ඕන. අවබෝධයක් ගන්න නම් ධර්මය අහන්න විමසන්න වෙනවා. ඒකයි ඥානම් කියන්නේ. ඒ අහා උදේ ඊළඟට විමසලා ඒක තමන්ගේ දැක්පක් කරගන්න ඕන. පස්සතෝ කිව්වට තමයි ප්‍රත්‍යක්ෂ ඥානෙ ඇවිල්ලා නැහැ. හැබැයි අර නොරවටෙන ගතියට ඇවිල්ලා. එහෙම වුණාට පස්සේ අර ආයයේ පංචපාදානස්කන්ධ හදන මට්ටම නවතිනවා. මොකද අර රූපේ මුලා වෙන්නේ නැහැ. ඇත්තේ සිහි මුලා වෙන්නේ නැහැ. ඒ සිහි මුලා වෙන්නේ නැති වෙනකොට ඒවයි ආස්වාදානුපස්සීව ඉන්නේ නැහැ. ඒකට කියන්නේ ආදීනානුපස්සී විහෙරති. එහෙම වෙනකොට ඒව ගැන සංහාව වැඩෙන්නේ නැහැ. පංච උපාදාන ස්කන්ධ ආයයි රැස් වෙන්නේ නැහැ. ওই ටික තමයි අපි අර මහා සලහයතන සූත්‍රයේ ඊසතිය විස්තර කරගෙන ගියේ. ඉතින් එහෙම වෙන කෙනාට ඒ සූත්‍රෙම කියනවා සස්සෝති සම්මාදිට්ඨිය. එහෙනම් එයාට සම්මාදිට්ඨිය ඇති වුණා. සම්මා සංකප්පය ඇති වුණා. ඒකට ඒ දෙකේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. ඒක මේ අමුතුවෙන් කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒ ටික වෙනවා. කියන එක. ඒකට මේ එහෙම තමයි මේ ආයතන 6. ආයතන 6 කියනකොට මේ අභ්‍යන්තර ආයතන ටික විතරක් නෙමෙයි ඒවට අරමුණු වෙන බාහිර ආයතන ටිකක් එනවා. ඒ නිසා හටගන්න විඥානක් එනවා. නෝවා ඇත්ත ඇති හැටි දකින්න යථාභූත ඥානය ඇති කරගන්න. ඥානම් පස්සන් යථාභූතම්. එහෙම කෙනාගේ ආර්ය මාර්ගයේ වැඩෙනවා. ඒ කියන්නේ ලෝකෙන් එතර වෙන මාර්ගය නැත්නම් ලෝකෝත්තර මාර්ගය වැඩෙනවා. මේ විදිහට දකින්න දකින්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න. ඒ විදිහට තමයි ඉතින් මට හිතෙන්නේ. ඕක මේ ප්‍රවටේන මුලා වෙන ගතියෙන් නිදෙන්න මාර්ගය කියලා. ඒක පෙරේට නිදෙන්න ඒක යෙදෙන්න වෙනවා.
ඔය පැහැදිලි ડોක්ටර් රවි කියන එක හොඳට පැහැදිලි වෙනවා. ඉතින් ඒක උත්සාහ කරනනම් ඒක ටිකක් අමාරු බවක් තේරෙනවා. හැබැයි කියන දේ ගොඩක් පැහැදිලි ડોක්ටර් රවි. thank you මොනින් පින්තරා සර්
කරුවන් සරණයි
ඔව් අහන්න
ප්‍රශාන්ත මහත්මිය අහන්න
කරුවන් සරණයි මම ඒකට තව එකතු කරන්නම් ලේසියට එතුමියට පැහැදිලි කරගන්න මේක ඉස්සෙල්ලා ධර්මදේශනාවකදී එක මහත්මයෙක් කිව්වා අපි අර ඩ්‍රයිවිං කරන්න පුරුදු වෙනකොට අපි ඒක ගැන නිතරම කල්පනාවෙන්න එහෙම ඉන්න ඕන කාලයක් අපි ඒක පුහුණු කරනකොට කාලයක් අපි එහෙම වාහනයක් ඇදගෙන යනකොට ඊට පස්සේ අපිට ඒක නිකම්ම එනවා ඒක අමුතුවෙන් ඒකට සීකල්පනාවක් යොදවන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඒ වගේ අපි අර අතීතය ගැන සීයට නිතරම එනකොට අපි ඒක තියාගෙන බොහොම කල්පනාවෙන් අපි ඒ ගැන මේ සිතුවිලි ඇති වෙනවා නැති වෙනවා මේවැ වටන කමක් නැහැ. දැක්කොත් දැක්ක විතරයි ඇහුනොත් ඇහුණා විතරයි ඒ වගේ අර පෞද්ගලික සාකච්ඡාවල තියෙච්ච පුංචි කරුණු ටිකක් උපයෝගී කරගෙන ධර්ම මාර්ගයේ පුහුණු කරා නම් ප්‍රඥාව වැඩි වෙයි කියලා මම හිතනවා ඒකයි කියන්න ඕනුනේ තෙරුවන් සරණයි
ඔව් තෙරුවන් සරණයි බොහොම පිං දෝන මාත්මයාටත් යම් කිසි අදහසක් ප්‍රකාශ කරන්න ගියා මම හිතන්නේ
තෙරුවන් සරණයි සියලු දෙනාටම මට අර එකක් තමයි පැහැදිලිුනේ මේකේදී එතකොට මේ ලෝකය කියන එක අපි ජීවත් වෙන්නේ චිත්තක්ෂණයක් කියලා හිතේ ගන්න පුළුවන් කියලා හිතනවා ඒකට ලෝකයේ පැවතුණු චිත්තක්ෂණයක් කියලා ගත්තොත් ඒක අපෙන්ඩක් මේ අපි පැහැදිලි කියලා හිතනවා ආයේ ඒකත් ලෝකයේ චිත්තක්ෂණයක් පවතින්නේ නැහැ කියන එකයි මම හිතන්නේ ඒකත් සංස්කාර කියන එක නැත්තම් මේ රූපවල පැවතුම් තියනවාද කියන එක හිතනවා ඒක සංස්කාරපත්‍යන්නේ නාම රූප කියලා කියන්නේ එතකොට මේ දහනගත මේ ඔක්කොම රහත් වුණා කියන්නේ මේ ලෝකින සත්‍ය තේරෙම එතකොට රූපේ විතර තනියම පවතින්න පුළුවන් වෙනවද එතකොට එහෙම කියන එක හිතන්නේ නෑ බැරි මට තේරෙන සත්‍ය මේක හරියට දන්නේ නැහැ මම හිතන්නේ ඉතින් මට හිතෙනවා මේ සංස්කාර නැත්තම් මේ ලෝකය පවතින්නේ නැහැ කියන එක තව ප්‍රශ්නයක්ත් තියෙනවා මම මේක උත්තර දෙන්නම් පොඩ්ඩක් අහලා බලන්න රවිනාස්සගේ එක
ඔව් එතන දැන් මෙහෙම දෙයක් මම අර ඉස්සෙල්ලා අර වෙන සූත්‍රෙකුත් තරම් පෙන්න්නේ නේ ඇහැ කියන එක නිරුද්ධ වුණොත් ඇහැ නිසා දැනගන්න රූප කියන එක කියෙදෙන්නේ නැහැ ඒවා මැකී යනවා ඒ ගැඹුරු සූත්‍රයක් කියලා ඒ වගේ කන කියන එක නිරුද්ධ වුණ තවසක කන නිසා දැනගන්න ශබ්ද සංඥා ඒවා මැකිලා යනවා එහෙම දෙයක් පිටින් නැහැ ඒ එහෙම තත්ත්වයක් තියෙන එක බොහොම ගැඹුරු මට්ටමක් අනිත් මේ එතනම දැන් මේ මහත්මයා කියපු මේ අදහස හරි දැන් ওই චිත්තක්ෂණයක් පවතිනවා කිව්වේ අපේ මේ සාකච්ඡා මට්ටමට විතරයි නමුත් ඇත්ත තත්ත්වේ එහෙම පැවතීමකුත් නැහැ ඒ කියන්නේ අපි පවතිනවා කියලා අපි හිතාගත්තා මිස ඒක ඇත්ත ඇටි නෙමෙයි ඒක ඒ කියන්නේ ඒක තියනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ මොකද අපිට ඒ தත්ත්වයේ අත්දකින්න ආයතනයක් නෑ දැන් ඔකට තමයි මම අර බිත්තර කටුවේ උපමාව දැක්කේ අපි දැන් බිත්තර කටුව ඇතුලේ ඉඳන් මේ එළියේ තියෙන දේවල් ගැන කන්සෙප්ට් ටිකක් හදනවා විතරයි ඉතින් ඒක ඇත්තද බොරුද ඒ කියන්නේ ඒක කියනවා කියන්න මට්ටමක් අපි නෑ කියන්න මට්ටමක් අපි නෑ මොකද අපිට ආයතනයක් නෑ එළියට ගිහිල්ලා බලලා ඉන්න. අයි මේ සලායතන ඉන්නේ ආයතන 6 නිසාම හදලා දෙන ප්‍රසාද රූප 6ක් දැනගන්න 15 වෙන විඥාන 6ක් විතරයි අපිට තියෙන්නේ. නැතුව මේ ආයතන ඉක්මවා ගිහිල්ලා දකින්න පුළුවන් විඥාන මට්ටමක් නෑ. එතකොට මේ ටික නිරුද්ධ වුණොත් මේ තියෙන පත්ති දැනගන්න දැනට ආයතනයක් නැහැ. එතකොට ඒක ඒ නිසා තමයි ඔක පවතිනවා කිව්වත් ඒකටත් කියන්න තියෙන්නේ ඒක ඇත්ත ඇටි ඇටි නෙවෙයි. කවුරු හරි කියනවා නම් එහෙනම් මුකුත් නැහැ කියලා ඒකටත් කියන්න තියෙන්නේ ඒකක් ඇත්ත ඇටි ඇටි නෙවෙයි. මොකද ওই කතා දෙකම කියලා තියෙන්නේ විඥාණයකින් හිතාගත්තු දැනගත්තු දෙයකින් විඥාණයකට පහළ වෙන්න බෑ ආයතනය නැතුව. ආයතන හයම ඒ කියන්නේ විඥාන හයම අපි මුලා කරනවා. මුලා කරනවා කියන්නේ දැන් මේ අර විතර කටුව ඇතුලේ ඉඳගෙන අර මේ ස්ක්‍රීන් ටික එහෙම නැත්නම් ප්‍රසාද රූප ටික දිහා බලා ඉඳලා හිතා ගන්න අදහස් ටිකක් විතරයි ඒ අපේ බාහිර ලෝක ගැන කියන්නේ. අපි කවදාවත් බාහිර ලෝකෙ ගිහිල්ලා නැහැ. මේක අත්දැකලා නැහැ. ඒකත් ඒවා සංකල්පටි ඒක ගැන කියන හැම එකක්ම මේ ආපහු වල විඥාණයෙන්ම කියන කතාවක් විතරක් වෙනවා. ඒක ඔතන ඒක අකින්නනම් බුදුරජාණන් වහන්සේ මේකවලදී දේශනා කරන්නේ ආයතන ඉක්මවාට. එතන ඉක්මවා යන්න පුළුවන් තීන දුරු කරගන්න. ඒ කියන්නේ ඇහැ කියන්නේ මොකද්ද? ඇහෙන් පෙන්නන රූපේ මොකක් ඇත්ත ඇති හැටි පිරිසිදුට දකින්න කියලා කියන්නේ. ගැටිගුණ තමයි ඒ කියන්නේ මාතෘ පිළිසිඳ දැකීමට තමයි මේ ප්‍රඥාව දේනු කරන්න තියෙනවා. ඒක අපිට සත්‍යක අහුවෙන එකක් නෙමෙයි. යම් කිසි මට්ටමකට අපි ඉස්තර කරන්න උත්සාහ කළාට ඒ කියන්නේ ඒක ගැන දල අවබෝධයක් ගන්න විතරනේ අපි මේ වචන මට්ටමින් ඉස්තර කරන්නේ. ඒකට තියෙන මාර්ගය තමයි ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙදෙන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙදෙන්න නම් එන්න මේ සමාන පිටිය එකයි ගැටින්නේ ආයතනේ රූපේ අපිට ඥානං පස්සන් යතබුතං උරත් කියන එක තමයි මේ දේශාවේදී මේ ගොඩක් මම මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. එතකොට අර දැන් මම ඉස්සෙල්ලා කිව්වට ඒ චිත්තක්ෂණයක විතරයි ඒක පවතින්නේ කියන තැනත් ඒ වෙලාවෙත් පවතිනවා කියන අදහසක් ගන්න එක. ඒක අර ඒක තමයි අර හේතුඵල ස්වභාවය නැත්නම් පත්‍ය සම්පන්න ස්වභාවයක් විතරයි. එතකොට ඒ මොහොතේ දැනගත්තනම් මොනවා හරි කිව්වනම් ඕක මේ මනස තුලම හැදිච්ච දෙයක්. පැහැදිලි මදිද කියන ඒවා ඒ කියපු ටික මේ ආයි කියන්න ඕනද කියන්න තමයි
ටිකක් පැහැදිලි වුණා. හැබැයි අර මේ සම්බන්ධ කම්වල තියෙන ප්‍රශ්න හින්දා ඒ කැඩි කැඩි ඔය අන්තිම හරිය ආවේ. දැන් මගේ අර මට දැන් හිතෙන එක දෙයක් තමයි දැන් සලායතන කියන එකනේ දැන් මෙතන ආරම්භ තියෙන්නේ අභ්‍යන්තර ලෝකේ කියලා. මේ රූප ශබ්ද රස ඒ ප්‍රසාද රූප දෙකනේ බාහිර ලෝකේ කියලා ආරම්භ තියෙන්නේ. එතකොට ඒක චක්කු විඤ්ඤාණය වගේ වදේවල තුන මොන ලෝකේද දයිතු වෙන්නේ කියන ප්‍රශ්නේ එනවා නේද මට. ඒ කොහොමද ඒකට තේරුම් ගන්න? කොහොමද
මට පැහැදිලි නෑ. එතන ආයතන කිවි අසකනනාතේ දිවසේදී මනස බාහිර ආයතන කිවි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම.
එතකොට මම හිත චක්කු විඥානය වගේ එක එතකොට
ලෝකයේ ආයතන කිවි කොට ඇත්තටම ඔව් දැන් ඒක මෙහෙම හිතන්නේ චක්කු විඥානයේ ලෝකයේ කිව්වේ දැන් ඇත්තට කිසිම දෙයක් දැනගන්න විදිහක් නැහැ. ඇත්තට අරමුණු වෙන ඒ බාහිර ආයතනයට රූප තියෙන එකක් කිසිම දෙයක් දැනගන්න විදිහක් නැහැ. ඇස දන්නේ නැහැ මං මේ රූපේ පෙන්නනවා කියලා. රූපේ දන්නේ නැහැ මං දැන් මේකට අරමුණු වෙනවා කියලා. මොකද ඒ දෙකම විඥානයක් අදාළ නැහැ නේ. යම් කිසි දෙයක් දැනගත්තා නම් දැනගන්නේ විඥානෙ. එතකොට මේ විඥානයෙන් දැකීමකුත් තියෙන රූපෙකුත් තියෙන විඥානේ පාරණ උන්දක් දැන් විදිහක් නැහැ. ඒක පැහැදිලිවම මුල් වෙනවා මේ ලෝකේ තියෙනවා කියන්නේ ප්‍රණ අවයක් දුන්න නැත්නම් දන්නේ ලෝකයක් විඥානයෙන් ලෝකයක් කියන එක ඒ විඥානයේ මායාකාරයක් කියලා උපමාවක් ඒ විතරම දුන්නා. ඉතින් මේ විඥානයෙන් දැනවත් කරන චිකිත්සනේ කැලගෙන තියෙනවා. ඥානය පහළ නොවුණා නම් දැනගැනීමේ හැකියාවක් නැහැ. අපි යම් කිසි දෙයක් නැහැ නැත්නම් දන්නවා නම් විඥානයක් හින්දාමයි දැනගෙන තියෙන්නේ. ඒ විඥානය ආයතන නිසාමයි හටගන්නේ. ආයතන උදව් කරගෙනමයි විඥානය පහළ වෙන්නේ. ඒ අහපු එකට දෙතරේ ලැබුදේ නැත්නම් ඊට වඩා වෙනස් ගැටලුවක්ද?
නෑ ප්‍රශ්නේ මම අහුවා හරිය මම දන්නේ නැහැ මම මට අනිත් පැයට අහන්න ඉච්චලා මට නම් සෑහෙන කැඩි කැඩි ඇහෙන්නේ මේ කියන ඒවා සෑහෙන පැහැදිලි නැහැ දැන් මට තේරෙන්නේ එහෙම බලද්දී දැන් බාහිර ලෝකයේ කියලා අභ්‍යන්තර ලෝකයේ තියෙන කියලා හිත ගැට ගහ ගන්න එතකොට විඥානය කියන එක නේද ඒක ප්‍රාත්ම තියෙන විඥානය විතර ඒ දෙක අඳුර ගන්න ඒතකොට ඒ දෙක විඥානය නැත්නම් එහෙම බාහිර ලෝකයේ අභ්‍යන්තර ලෝකයේ දෙකම නැහැ වගේ ගතියක් තමයි මට තේරුනේ ඒකම තමයි
විඥානේ නැත්නම් අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි කියලා දැනගන්න බෑ. ඒකත් මම කියන්න උත්සාහ කරනවා මම ඒක මෙතෙන්දි කිව්වේ නෑ. මොකද ඇහැ තියෙනවා කියලා දැනගන්නෙත් විඥානේ බාහිර රූපේ තියෙනවා කියලා දැනගන්නෙත් විඥානේ. ඒකට විඥානයෙන්මයි අපිය දැනවත් කරලා තියෙන්නේ අභ්‍යන්තර ආයතන තියෙනවා කියලයි බාහිර ආයතන තියෙනවා කියලා. එහෙම තත්ත්වෙකුත් මෙතන තියෙනවා. හැබැයි ඒක එන්නේ දැක්ම තුලින්. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයට ඕක තේින්නේ නැහැ. සාමාන්‍ය ලෝකයා හිතන්නේ ඇහැ තියෙනවා, රූප තියෙනවා, ඒ නිසා විඥානය පහළ වෙනවා කියලා. එහෙනම් ඔකේ අනිත් පැත්තකුත් තියෙනවා. ඇහැ තියෙනවා කියලා ඇහැට දැනගන්න බෑ. රූප තියෙනවා කියලා රූපවලට දැනගන්න බෑ. ඒ දෙක දැනුවත් කරන්නේ මේ විඥාණයමයි. ඒ නිසා ඔය ටික එක මොහොතේ සංගතිය කර තින්නම් සංගති කියන්නේ. දැන් එකකට එකක් ඊට මොහොතකට කලින් තිබුණා කියන්න බෑ. ඉතින් විඥාණය පහළ වෙන්න කලින් ඇහැ තිබුණක් නෙමෙයි විඥාණය පහළ වෙන්න කලින් රූප තිබුණක් නෙමෙයි. මොකද විඥාණයෙන්ම කියන කතාවක්මයි මේක. එතකොට ඒ තුනම එක මොහොතේ යෙදිලා තියෙනවා. අන්න ඒ තුන කියනවා කියලා අපේ හිත දැනුවත් කරන්නේ ඔය පස්ස චෛතසිකේ. තින්නම් සංගති පස්සෝ කියන එක. එතෙන් පිළිතුරක් ලැබුණාද දන්නේ නැහැ මං හිතන්නේ ඔය ඔක්කොම හිතුවොත්
පිළිතුරක් අහන්නම මට හිතෙන එක තමයි ඒක තමයි අපිට දැන් හිතනවානේ දැන් කැමරා එකක් වීඩියෝ එකක් තිබ්බත් ඒකත් වර්ණ සංඥා වඳුරනවානේ මම රෙකෝඩ් කරන යන්ත්‍රයක් වුණත් ශබ්දයක් ඒකට අඳුර ගන්න පුළුවන් ඒක විඤ්ඤාණයක් එහෙම නැහැනේ දැන් ඒකත් හැබැයි අඳුර ගන්න ක්‍රමයක් තියෙනවා දැන් අපි අඳුර ගන්න ක්‍රමයේ උඩ අර දැන් කියමුකෝ චක්ක විඤ්ඤාණයෙන් අපි රූපය අඳුර ගන්නකොට ඒක තියෙන චෛතස් එක නිසාද මේ අපි සක්කාය දිට්ඨි තන්නේ කියන එක හෝ වෙන්නේ කියන හිතුණා ඒක දැන් පස්සේ නිසා ඒක වුණාත් ඒකේ තියෙන වේදනා චේතනා කියන ඉතුරු චෛතසික නිසා තමයි මේක අපිව ගැටගහන
ගුණ මහත්ය ඉස්සල්දි වුණා පොඩ්ඩක් ඉන්න අපි එකම හැමෝම බලමු මේ මයික් ඕෆ් කරගෙනද කියලා සමහරක් අයගේ මයික් මම හිතන වන්නුනා ඒකයි හදයි ගුණ සම්බන්ධුණා හරි හරි
ඔව් විසන්දේ වුණා මට මේ මොනවද කතා කරලා කියලා ඇහුන්නේ මොනවාරි
මම කොහේ හරි නතර වුණාද දන්නේ නැහැ මම කීතර මේ වීඩියෝ කරනකොට දැන් රොබෝ කෙනෙක් වැඩ කරනකොට එයාටත් අඩස් එකක් වගේ වීඩියෝ දෙකක් ෆයිල් කරලා තියෙනවා ඒකට එයාට ඒ සංඥා වඳුරගෙන එයා වැඩ කරනවා ඒ අඳුරන කරන අඳුරන ගන්නේ රූපය අඳුර ගන්න ක්‍රමයක් වගේ යන්නේ එතකොට අපි ඒ රොබෝ කෙනෙක් අඳුර ගන්න ක්‍රමය නෙමෙයි අපි අඳුර ගන්න අපි අඳුර ගන්න චක්කු විඥානය මේ චක්කු විඥානයෙන් අඳුර ගන්නකොට පස්සෙන් ඒක වුණකොට
අවසත් කිසිකිටි රූපෝ නැවතත් ඔව් සම්බන්ධ කරනවා කියන්නේ
එහෙනම්ද?
කයි මාත්න සම්බන්ධ වෙලා දෙන්නේ?
ඔව් ඔව් මං සම්බන්ධ වුණා නම් අපහු
අර ඒකෙදි ඒතකොට අපි අඳුර ගන්න ක්‍රමයෙන් අපේ රූපය අඳුර ගන්නේ චක්කු විඥානයෙන්. මේ චක්කු විඥානයෙන් අඳුර ගන්නකොට අපේ අර පස්සේ නිසා ඒක වුණාට ඒ ඉතුරු චෛතසික නිසා ඒ වේදනා චේතනායි වගේ චෛතසික නිසා ඒක සක්කාය දිට්ඨියක් හරි සතර යන්න හරි මේ ගැට ගැහෙන මේකක් වෙලා තියෙනවා. ඒකෙමයි රූපය හදලා දුන්නත් ඒ ඉස්සරහට යන්නත් අර අපි අඳුර ගන්න ක්‍රමයේ තියෙන මේකක් කුඩ තමයි ඒ යන්නේ කියන එක තේරුණා. නැත්නම් රොබෝ කියන කඳුර ගන්න එක අර සක්කාය දිට්ඨියක් හැදෙන්නේ නැත්තේ අඳුර ගන්න අර වෙන ක්‍රමයක නිසා ඒක එහෙම සයිසික නැති නිසා ඒ මිසරට යන්න විදියක් නැහැ. දැන් අපි අපි දැන් රොබෝ කෙනෙක් වුණා නම් අපිට ආයෙ සතරක් හැදෙන්නේ නැහැ. ඔය එකක් තමයි තේරෙන්නේ එහෙම බලද්දි. අර හන්දේම එතකොට ඒක අර සයිසික නිසා ඒ විඥානය ඇති වෙන සයිසික නිසා තමයි මේක වේදනාව නිසා ඊට පස්සේ සංහාවට ගිහිල්ලා එහෙම හැදෙන්නේ. ඒ අපි අඳුර ගන්න ක්‍රමයේ තියෙන සිස්ටම් එකේ තියෙන මේ හැටියට කියන්නේ. ඒක තමයි.
රවි මහත්මයාට ඉගෙන අදහසක් ලබන්න පුළුවන්ද රවි මහත්මයා?
එකක් මට අර ටිකක් කැඩි කැඩි ඒ වෙලාවේ ඇහුනේ අර දැන් වීඩියෝ කැමරා එකකින් ගන්න රූපය මෙතුමා අදහසක් පහල කළා ඒකට අඳුර ගන්න පුළුවන් කතාවක් ඒක දැන් මෙහෙම දෙයක් තියෙනවා කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තට ඒක ස්ටිල් වෙන්න පුළුවන් වීඩියෝ වෙන්න පුළුවන් කැමරාව දන්නේ මේ මම මේ වගේ දෙයක් එකතු කළා කියන එක. එයාගේ හැකියාව තමයි මේ වර්ණ සටහන් එක ගැන මේ සටහන ඉම්ප්‍රෙෂන් එකක් අරන් දෙන එක තමයි ඒකේ කෘත්‍යය. දැන් ඕක දැනගන්න නම් ඒ ගැන අපි එක්කෝ ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්න ඕන මේ වගේ දෙයක් නැත්නම් කවුරු හරි ඕක බලලා එතකොට විඥාණයෙන් තමයි මේ අරන් තියෙන්නේ මෙහෙම දෙයක් කියලා ඒකට තේරුමක් දෙන්නේ. එතකන් ඒක නිකන් චිත්‍රයක් විතරයි. මොනවයි චිත්‍ර මට්ටම තමයි මේ මේ ආයතන මට්ටම කියන්නේ. ඒ කියන්නේ දැන් චක්කු විඥාණයට පුළුවන් ඇහැනිකා ඇඳලා දෙන චිත්‍රයක් දකින්න විතරයි. ඇහැ කැමරාවක් කියලා ගත්තොත් කැමරාවෙන් හදලා දෙන ෆොටෝ එකක් දැකීම හැකියාව ඒක චිත්‍රයක් දකිනමත් තමක් විතරයි විඥානේ ඇත්ත සත්‍ය. එතකොට එතන අදහස ගන්න ඕන මේ බාහිරේ තියෙන දේ දැකීමේ හැකියාවක් නැහැ විඥානෙට. හැබැයි මේ විඥානේ පුරුද්දක් තියනවා මේ දැක්කේ බාහිරේ තියෙන දෙයක් කියලා අපිව මුලා කරන්න. ඒක තමයි මේ විඥානේ මායාකාරී සත්‍ය. විඥානෙට කරන්න පුළුවන් දෙයට වඩා දෙයක් එයා කළා කියලා අපිට කියන ගතියක් තියෙනවා. විඥානේ මේ ෆොටෝ එක දිහා බලලා කියනවා ඔන්න මං එළියේ තියෙන දෙයක් දැක්කා කියලා. එතකොට ඒ මුලාව තවදුරටත් ගෙන යෑම තමයි ඊළඟට මනසෙන් කරන්නේ. අර ධම්ම කියලා ඒ ගන්නේ අන්න අර මෙයා කියපු බොරුව. ඒ කියන්නේ එළියේ තියෙන දේ මේ දැනගත්තා කියන එක තමයි තවදුරටත් ප්‍රොසෙස් කර කර තවදුරටත් වැඩි දියුණු කර කර යන්නේ. ඒවට උදව් වෙන අර චෛතසික ටික. දැන් අපතන එහෙමයි දැන් අපතන අක්ෂය කියන එකම මුලාවෙන් සිද්ධ වෙන එකක්. ඒ වෙනකොට මුලාව යෙදිලා. එතකොට පස්ස පච්චය හටගන්න හැම එකේම අර මුලාව ටික ටික අඩංගු වෙලා තියෙනවා. එතකොට මේ නිසා හටගන්න වේදනාව, චේතනා තේරම අර ඒ මූලික මුලාව තවදුරටත් ගෙන යෑමක් කරන්නේ. ඒ නිසා තමයි අර දැන් බ්‍රහ්මජාල සූත්‍රයේ එහෙම කියවනකොට ඒකේ අර 62ක් මිත්‍යා දෘෂ්ටි තිබුණ ඒවා හැම දෘෂ්ටියම හැම මතේම බුදුරජාණන් වහන්සේ ඒකේ පෙන්වන්නේ මේකත් සත්‍යය නිසා හටගත්ත දෙයක්. මේකත් සත්‍යය සදපි පස්ස පච්චය කියන පාළි පාඨයේ යෙදෙනවා. ඒකත් පස්ස පච්චෙන් ස්පර්ශය නිසාම ඒකත් ස්පර්ශය නිසාමයි. එතකොට ඒ ස්පර්ශයේ මුලා වුණාට පස්සේ මොනවා කිව්වත් يعني ස්පර්ශයට අහු වුණාට පස්සේ මොනවා කිව්වත් ඒක දෘෂ්ටියක්. ඇත්තටම හිතේ නෙමෙයි. ඒතකොට දැන් බුදුදහමේ දෙන්නේ ස්පර්ශය හටගන්න හැටි හොයලා බලන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ සත්‍යය විශ්වාස කරනවා නෙවෙයි. මෙතන පක්ෂයේ තියෙන මට්ටමට එනකොට විඥානේ පහළ වෙලා විඥාණයෙන් අර අභ්‍යන්තර බාහිර කියන දෙපැත්තට බෙදලා ඉවරයි. අභ්‍යන්තර ආයතනෙයි බාහිර ආයතනෙයි කියන්නේ. එතකොට මේ අර චිත්‍රයක් රූප සටහනක් දකින මට්ටමේ අභ්‍යන්තර බාහිර ස්වභාවයක් නැහැ. ඒක විඥාණයෙන් මුලා කරලා පෙන්වන මට්ටමම. ඒ මුලාවට අහු වෙනකොට තමයි ඔය ඉතුරු චෛතසික ටික ගොඩ නැගිලා ඒ මුලාව තව වැඩි දියුණු කරන මට්ටමක් තියෙන්නේ. මට ඒ වගේ දෙයක් හිතෙනවා මේ මේ බලනකොට. ඒක එතන අර දැන් එකක් කැමරාව ඒ දේ සෙන්ස් කරන්න ඒක හැකියාවක් තිබුණාට ඒකට ඒක අඳුරගැනීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ දැනගැනීමේ හැකියාවක් නැහැ. උපකරණ ක්‍රියාකාරීත්වය ඒවට අදාළ ඒ වර්ණ සටහන රන් දෙන එක විතරයි කියන එක. දැන් රොබෝ කෙනෙක් වුණත් අපි ඉන්පුට් කැමරා හරි සෙන්සර් හරි මොනවා හරි හරි කරලා තිබුණාට ඒ වයින් ඉන්පුට් එන තරමටම රොබෝට ක්‍රියා කරන්න බෑ. ඒ ක්‍රියා කරන එක ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ. ඔය ප්‍රෝග්‍රෑම් කිරීමම තමයි ඇත්තටම මේ මනසෙන් කරන වැඩේ හැටියට මම දකින්නේ. අපතන වෙනස තියෙන්නේ ඒක කවුරු හරි හදලා දීලා තියෙනවනේ. මොකද රොබෝට තනියෙන් හිතන්න ශක්තියක් නැති හින්දා. ඒක අපි කම්පියුටර් සොෆ්ට්වෙයාර් ප්‍රෝග්‍රෑම් එකකින් ඒකට දාලා තියෙනවා. නේ ඒ වගේ දතියකට තමයි මම ඕක අර කම්පෙයා කරන්නේ.
නෝ මම හිතන්නේ මේකේ පිටු ලැබෙන්නේ නැති කියලා. තවත් කාට හරි ප්‍රශ්නයක් හරි අදහසක් හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න.
සමාජ දස්කේ මාත්මය පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕන. දැන් ඔබතුමා සඳහන් කළා මේ චක්කු විඥානයේදී ඇති වෙන්නේ රූපයක් චක්කු ප්‍රසාදයක් එකතු වීමෙන් කියලා. එතකොට ඒ වෙලාවේ පහළ වෙන විඥානය කියන්නේ මුලා වීමක් එතන වෙන්නේ නැහැ. එතකොට මනෝ ධර්ම මනෝ විඥාණයට මේ මුලාව දෙන්නේ ස්පර්ශෙන්ද නැත්නම් මොකද චක්කු විඥානය අපන හේතුන්ට හටගත්ත විඥානය එතන ඒ විඥානේ තියෙන දැන් මුලාවක්. එහෙනම් අර මනෝ විඥාණයට ෆීඩ් කරන්නේ ස්පර්ශෙන්ද කියන එකට දැනගන්න තියෙනවා සම්ම
එතන මෙහෙම දෙයක් තියෙනවා. එතන මේ සියුම් මට්ටමක මුලාවක් තියෙනවා. ඒක නැතුව නෙවෙයි. හැබැයි ඒ මුලාව එතනම කර්ම සිද්ධ වෙන මට්ටමකට වර්ධනය වෙලා නැහැ. දැන් ඒ මුලාව ඉදිරියට ගෙනියලා කර්ම කරන මට්ටමට සකස් කරන්නේ මන ධම්මයි කියන මනෝ විඥාන මට්ටමේදී. දැන් අතන නැඹ තුමාට හිතෙන්නේ සමහර විට මුලාවක් නැහැ කියලා ඒක විපාක විඥානය විතරයි. ඒතර මුලාවක් නැහැ කියන මට්ටම කියන්නේ දැන් චක්කු විඥාණයෙන් දැනගත්තේ අර මේ මම කිව්වේ අර චිත්‍රයක් කියලා. ඒ රචනයේ බුදුහන්දරයදලා තියෙන එකයි මම කිව්වේ අර යානි චිත්‍රානි ලෝකේ කියලා. මේ ලෝකේ කියන්නේ චිත්‍ර ගොඩක් කියලා. එතකොට මේ චක්කු විඥාණයට පේන්නේ ඡායා මට්ටමක් විතරයි නැත්නම් චිත්‍ර සටහන් මට්ටමක් විතරයි. ඒ කියන්නේ කොළයක තියෙන චිත්‍රයක් කියලා හිතන්න. නැත්නම් ෆොටෝ එකක්. දැන් එතන කරන මුලාව තමයි එතන සියුම් මුලාවක් කිව්වේ. දැන් ওই චිත්‍රේ දිහා බලාගෙන මෙයා කියනවා මේ දකින්නේ එළියේ තියෙන දෙයක් කියලා. අන්න ඒකයි මුලාව. ඒකට ඒක පිළිගන්නවද නැද්ද කියන එක මේ ඊළඟ අවස්ථාවේදී අවස්ථාව තියෙනවා. දැන් මෙයා බොරුව කිව්වට ඒක පිළිගන්නම ඕන කියලා එකක් නැහැ. එතකොට ඒ කියන්නේ මනෙන් දැනගන්න මට්ටම වෙනකොට ඒක මුලාව කියන දේ ගන්නත් පුළුවන් නැත්නම් ඇත්ත ඇති හැටි දකින්නත් පුළුවන්. අතන තමයි අර මානසිකාර්යය කියන එක යෙදෙන්නේ. ඒ කියන්නේ යෝනිසෝ මානසිකාර්යයද අයෝනිසෝ මානසිකාර්යයද යෙදෙන්නේ කියලා. එතකොට චක්කුයි විඥාණයෙන් මුලා වෙලා නැහැ. මුලා කරන මට්ටමක් සකස් කරනවා. ඒ සකස් කිරීම තමයි අභ්‍යන්තර බාහිර දෙකක් බෙදලා පෙන්නනවා මේ නිකන් මේ චිත්‍රයක් දිහා බලන්නේ. ඒ කියන්නේ ඇහැ මේ පැත්තේ තියෙනවා. ඇහැට අරමුණු කරන රූපේ බාහිරව තියෙනවා කියලා අර ද්වයතාවක් හදලා පෙන්නන ගතියක් තියෙනවා. හැබැයි මනෝවිඤ්ඤායක මේ කියන්නේ අපේ මනසට හැකියාව තියෙනවා ඒ වෙන් කරලා දීපු දේ එහෙම වෙනමම තියනවා කියලා ගන්නත් පුළුවන් කිසිම හොහා බැලීමක් නැතුව. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. නෑ මේක මේ විඥාණයෙන් කරපු මුලාවක්. මේ විඥාණය දැක්කේ මේ ඈ නිසා පටන් තුනේ චිත්‍රයක් විතරනේ. ප්‍රතිලින්බවක් තමක් විතරනේ. එහෙම දැක්කහම එතකොට ඒකේ විපදුන හැටි දකින්න අයෝනිසෝ මානසිකාරය වෙනවා. එතකොට අර බාහිරයේ තියෙන දෙයක් ගැන හිතන්න මනසට අවස්ථාවක් නැහැ. මොකද එතන අර මුලාවට අහු වුනේ නැති හින්දා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ.
මොහොම් බින් පරිමාත්.
දැන් අපි තවත් සුළු වෙලාවක් තියෙන සාකච්ඡා විදිහට ගෙන යන්නේ සර්ණන් ඔබගේ ප්‍රශ්න අහන්න. නැත්නම් අදහස් තියෙනවා මේ ප්‍රකාශ කරන්න.
මහත්මයනි මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඉස්සෙල්ලා සුබ චිත්තක්ෂණයක්වත් පවතින්නේ නැහැ කියලා. ඒකෝස මහත්මයා මේ දැන් චිත්තක ආයු කාලය උපාද සිටි බංග කියලා කියනවා. සිටි තවස්මනේ උඩට ඔබතුමා කිව්වා තවස්මක් කුත් නැහැ කියලා. මම එතනත් පිළිගන්නත් පුළුවන් මේක වේගවත් වෙන නිසා අපේ මනසට මේක ගන්න බෑ. ඒකයි අපේ මනස එච්චර දියුණු නැහැ. ඒක උඩ මහත්මයා ඒකටම අදාළව මෙන්න මෙහෙම හිතුවොත් මේ අපි දැක්කා ඇහුවා කියලා ඒ විදිහේ වචන පාවිච්චි කරාට ඇත්ත වශයෙන්ම මේ තරම් වේගවත් ක්‍රියාවලියක් නම් අපි ඇත්ත වශයෙන්ම දකින්නවාද මහත්මයා? දකින්නවාද අපි දැහෙනවාද? ඒක ක්ෂණයෙන් ඉවර වෙනවා. නමුත් ඒක ගන්නේ ඊට පස්සේ මම දැක්කා, මම දන්නවා, මම මේක ඇහුවා කියන එක ගන්නේ මනසින් නේද මහත්මයා? මම වැරදි නම් කරුණා කරලා නිවැරදි කරන්න සිරුවන් සරණයි.
සමායන මාත මඩත් එකට අන්න තියෙන ඒකටම සම්බන්ධ කරලා දැන් අපි අපත දේවල් වලින් කියන්නේ අතීත අනාගත පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ වර්තමාන. ඒතකොට පටිච්ච සමුප්පන්න කිව්වම මොකක් හරි ධර්මතාවයකින් මේ මොහොතේ ක්‍රියාකාරී වෙන දෙයක් තියෙනවනේ. එතකොට දැන් අර විස්තර කට්ට ඇතුළට හරි ප්‍රොජෙක්ට් කරන හරි දැන් එළියේ තියෙන රූපයක් හරි මොකක් හරි දෙයක් යම් දෙයක් මේ මොහොතේ පවතින දෙයක් තියෙනවා කියලා ගන්න පුළුවන් නේද?
ඒ එතන මෙහෙමයි. ඒ නිසා තමයි මම කියවතන අර තේරුම් ගන්න අපහසුකමක් තියෙනවා. මේ කියන්න හදන්නේ මුකුත් නෑ කියන එක නෙවෙයි. එහෙම වුණත් පෙන්වන්න කරන්නත් විදිහක් නෑ මුකුත් නෑ. දැන් අර දැන් ඒ කියන්නේ ඇහි ඡායාවක් ඒ කියන්නේ නැහින් ප්‍රතිබිම්බයක් හදලා දෙන්න විදිහක් නැහැ. බාහිරේ මුකුත් නොතිබුණා නම් ඒ හින්දා මේ කියන්න හදන්නේ මුකුත් නැහැ කියන ස්වභාවය නෙවෙයි. මේකේ කියන්න හදන්නේ අපි මුලා වෙන්නේ මොකටද? අපි මුලා වෙන්නේ ඇහෙන් යම් කිසි ප්‍රතිබිම්බයක් එහෙම නැත්නම් මේ චිත්‍රයක් ඇඳලා දෙනවා. ඒක දිහා බලලා අපේ හිත වෙන ලෝකයකට අපිව ගෙනියනවා. ඒ ලෝකේ හදන්නේ මේ මනසෙන් එකක්. මොකද මේ චිත්‍රය දිහා බලලා ඒක ගැන කියන කතාවක් මෙතන තියෙන්නේ ලෝකය කියලා. ඒ කතාව කියන වෙලාවේදී එළිය සම්බන්ධයක් නැහැ. මොකද එළිය සම්බන්ධය අර චක්කු විඥාන මට්ටමින් ඒක නිරුද්ධ වෙලා ඉවරයි. ඊට පස්සේ මේ හිත තමයි ඊතුරු කතාව ටික කියන්නේ. ඒ මේ කියන්නේ මේ හිතෙන් හදන සංකල්ප ගොඩක් කියන එක පැත්තකින් තේරුම් ගන්න ඕනේ. ඊළඟට තමයි එහෙනම් එළියේ පවතින මොන වගේ තත්ත්වයක්ද කියලා අහන්න පුළුවන්. වැටේ තියෙන්නේ ඒ තත්ත්වය දැනගන්න අපිට ආයතනයක් නැහැ. මොකද මේ ආයතන ආයෙන්ම කරන්නේ ඔය එකම මුලාව. ඒක අයුණට අපි හිතන්න හදනවා නෑ නෑ ඔය එළියේ මෙහෙම මොනවා හරි කියන හින්දාමනේ මේක වෙන්නේ. ඒ එළියේ තියෙනවා හින්දමනේ කියන එකක් අපේ විඥානකින් කියන කතාවක් කියන එක පොඩ්ඩක් සිහි කරගන්න ඕනේ. ඒ කියන්නේ අපේ මේ හිත කියන ස්වභාවයක් මේ අපි කියන්නේ නැතුව එළියේ පවතින යථාභූත තත්ත්වය අත්දකලා කියන කතාවක් නෙවෙයි. මොකද අත්දකින්න හැකියාවක් නැහැ. අපිට මේ ආයතන හයෙන්තරව හටගන්න විඥානයක් නැති හින්දා. ඒක එක පැත්තක්. ඊළඟට මෙතුමියා අහපු ප්‍රශ්නෙට මම හිතන්නේ මම අර කලින් දවසේ උපමාවක් දුන්නා මේ දේ දුන්නක් තේන එක. ඒකට දේ දුන්නක් පේනකොට දැන් අපි හරි අපි නම් ඕක හැදෙන හැටි දන්නවා කියමු. දැන් ඉර එළිය වතුර බිඳු වලට වැටිලා ඒකේ ප්‍රතිඵලයක් හැටියටයි මෙහෙම මේ දේ දුන්නක් වගේ තේින්නේ. හැබැයි දැන් පොඩි ළමෙක් ඕක දැක්කොත් එයාට ඔය අවබෝධය නැහැ. අන්න අතන දේ දුන්නක් කියනවා කියන මට්ටම තමයි. ඒ කියන්නේ එයා විශ්වාස කරන්නේ ඒක ලෝකෙට හිටි එහෙම දෙයක් පවතිනවා. එතෙන්ට ගියොත් ඒක අල්ලන්න පුළුවන් හරි ඒක වෙනම පවතින ස්වභාවයක්. ඒ පවතින ස්වභාවයක් කියනකොට අර දැන් ඉරෙලියයි වතුර බින්දුයි නිසා මේක හටගත්ත හේතු යෙදිලා හටස්ුණා කියන කතාව. ඒ පටිච්ච සමුප්පන්න කියන මේ කාරණේ යෙදෙන්නේ නැහැ. දැන් පටිච්ච සමුප්පන්න කියද්දී තේරුම් ගන්න මේ ඵලයක් විද්‍යමාන වුණාට හේතුන්ගෙන් තොරව ඒ ඵලය ගැන කතා කරන්න බෑ. හරියට අර ඉර එළියයි වතුර බින්දුයි නැත්තම් එහෙම නැත්තම් ওই දෙකෙන් එකක් හරි අඩු වුණා නම් දේ දුන්නක් ගැන කතා කරන්න බෑ. මොකද දේ දුන්න විද්‍යමාන වෙන්නේ නැහැ. උපදින්නේ නැහැ. ඒ හේතු නිසාම සකස් වෙන ස්වභාවයක්. දැන් අපි මුලා වෙන ස්වභාවය තමයි දැන් දේ දුන්නක් තියනවා කිව්වොත් හේතු ටික අමතක කරලා. ඒක හේතු ප්‍රත්‍යයෙන් තොරව පවතින දෙයක් කරනවා. දැන් මෙතන දෙයක් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔක අර පටිච්ච සමුප්පන්න ධර්මතාවයක්. මේ ඒක පැහැදිලි වුණාද දැන්? ඔය ඔස්සේ හිතුවත් සමහර විට මේක ගැන අදහසක් එයි කියලා මට හිතෙනවා.
ඒකට මගේ අර මෙහෙම උදාහරණයක් මට මතස්න ඒකත් හරි දැන පොඩ හිතර බලන්න මේක හරි කියලාද හරිද කියලා දැනගන්නත් මම අහන්නේ. දැන් අපි කණ්ණාඩියක් මොන බලන කණ්ණාඩියක් දිහා බලපුවාම අපි රූපේ පේනවානේ. එතකොට ඒ රසදිය ගහලා තියෙන කණ්ණාඩියනේ තියෙන්නේ. ඒ ඒකේ පේන රූපේ තියෙන කණ්ණාඩියද තියෙන රසදියද කියලා කියනකොට ඒ තමයි නේ අමාරු අපිට හොයාගන්න. අපි උඟක් try කරපුවම මේක නැහැ. ඒ රූපය එතකොට එතන ඇත්තට මේ කන්නඩේ රූපයක් නැහැ නේද? අපිට ඒ අපිට ඇහත් තේරෙන වගේද කියලා හිතන තරක් වලට ඕක මේ පේන්නේ කියලා හිතුණා. එතකොට ඒ අර එතනදී ඒ සම්බන්ධයත් එක්ක බලද්දි අපිට තේරෙනවා මේක දෙකක් එකතු වෙලා මොකක් හරි පෙන්වුවාට ඒක කන්නඩිය විතරක් බලනද නම් ඇහැ වෙන පැත්තකට යොමු කරන්න ඕනේ. කන්නඩිය වෙත නැතින රූපය බලනද නම් ආය ඇහැ වෙනස් කරන්න ඕනේ. ඇහැ එකම ෆෝන් එක තිබ්බත් ඒ කන්නඩිය බලන ගමන්ම අරක බලන්න බෑ. කන්නඩිය බලනවා නම් එහෙ වෙනස් කරන්න ඕනේ. කන්නඩිය ඇසෙච්චිය රූපේ බලනවා නම් එහෙ වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස් කරනවා කියන්නේ එතකොට විඤ්ඤාණය අරමුණු ගන්න විදිය වෙනස් වෙනවා නේ කියන එක තමයි මට තේරුනේ. ඒ උදාහරණය හරිද දන්නේ නැහැ. ඒක තමයි. ඔය කන්නඩිය
බලන පොඩ්ඩක් හෙල්ලුවොත් එහෙම අර වේද ප්‍රතිබිම්බෙත් එහාට මෙහාට යනවා නේද? එතන ඒ පැත්තෙනුත් එතන ටිකක් මේ අදහසක් ගන්න පුළුවන්. මේක අර එක විදිහකට පවතින දෙයක්ම කියලා අපිට අර නිශ්චල ප්‍රතිබිම්බේ පේනකොට එහෙම හිතෙනවා. හැබැයි අපි මේ දැන් බාහිර තියෙන දේ මේ පේන්නේ කියලා හිතාගෙන තමයි අපි කණ්ණාඩියෙන් බලන්නේ. එතන එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. මේ එතකොට දැන් අපිට දැන් අපි කිව්වොත් ඔය දකින්නේ ප්‍රතිබිම්බයක් නේ කියන එකේ අපේ දැනුවත්කමක් තියෙනවා. මේ දැන් ඒ කණ්ණාඩියෙන් හදන ප්‍රතිබිම්බය වගේ එකක් තමයි මේ ප්‍රසාද රූපය කියන මට්ටම. ඒක ප්‍රසාද රූපය අපිට කවදාවත් අල්ලන්න පුළුවන් රූපයක් නෙවෙයි. රස බලන්න පුළුවන් රූපයක් නෙවෙයි. ශබ්දයක් අහන්න පුළුවන් රූපයක් නෙවෙයි. ඒ කියන්නේ චක්කු ප්‍රසාද රූපය කියන එක එහෙන් දකින්නවා අමතර දකින්නවාට අමතරව වෙන කිසිම ආයතනකින් අත්දකින්න පුළුවන් ස්වභාවයක් නෙවෙයි කියන එකක් අතන තේරුම් ගන්න තියෙනවා. ඒ කියන්නේ ඇහැට අරමුණු වෙනව නාර වතුරේ තියෙන ඡායාවක් වගේ ඉතින්. ඇහැට අරමුණු වෙන එක ආයේ ඒ වගේ අරමුණු කරන්න පුළුවන් ඇහින් විතරයි. දැන් වතුරේ තියෙන ඡායාවක් අපිට ඇල්ලුවට ඒ ඡායාවෙන් ඒකෙන් කියන දේ අල්ලන්න බෑ. ගහක ඡායාවක් තිබුණාට ගහ අහුවෙන්නේ නෑ. අහුවෙන්නේ වතුර.
ඔරේ තුමා සම්දිමුණා මම කියන්නේ අපේ සම්බන්ධතාවයක මහත්කම හපු ප්‍රශ්නට ආතමයි සම්බන්ධව.
කනෙක්ෂන් එක තියෙනා නේද?
ඔරේ මොනේ
ඔව්. එතකොට දැන් එහෙන්න අපින මට්ටම අර වතුරේ තියෙන ඡායාවක් දිහා බලනවා වගේ මට්ටම. එතකොට ඒ ඡායාවෙන් අපිට දකින්නාට අමතරව වෙන කිසිම ආයතනකින් ඒක අත්දැකීමේ හැකියාවක් නැහැ. මොකද එතන තමයි අර හේතුඵල මේ පටිච්ච සමුප්පන්න බව නිසාමයි ඒක වෙන්නේ. මොකද මේ ඡායාව කියන එක හේතුන් නිසාම රඳාපවතින ස්වභාවයක් නිසා හේතුන්ගෙන් තොරව ඒකට පවතින්න බෑ. එතකොට දැන් අපි දෙයක් කරනකොට අන්න ඔය ඒ ඇත්ත අමතක කරනවා. හරි දෙයක් කරාම ඒ දෙයට පවතින්න පුළුවන් අපි අර හේතු කතාවක් නෑ. එතකොට හේතු යෙදුනත් නැති වුණත් ඒක තියෙනවා. ඒකට තමයි අර මේක අතීතෙත් තියෙනවා දැන් තියෙනවා අනාගතෙත් තියෙනවා කියලා හිතන දැක්මට යන්නේ අර ප්‍රශ්නක් තියෙනවා. ඒ කියන්නේ තවදීරියොත් නිත්‍ය සංඥාවකින් ගන්න. ඒ නිත්‍ය සංඥාවක් දෙන්නෙම ඒ පටිච්ච සම්පන්න බව දකින්නේ නැති නිසා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසාමයි මෙහෙම මේ විද්‍යමාන වෙන්නේ කියන ස්වභාවය දකින්නේ නැති නිසා. ඒකම තමයි මේකේ අනිත්‍ය කියන එක දකින්නේ නැහැ කියන්නේ. දැන් නිත්‍ය කරලමයි අපිට දෙයක් ගැන කතා කරන්න පුළුවන්. අනිත්‍ය වුණාම දෙයක් ගැන කතා කරන්න විදිහක් නැහැ. මොකද කතා කරන මොහොත වෙනකොට ඒ නිරුද්ධයි. ඒ විද්‍යමාන වෙන ස්වභාවය තියෙන්නේ හේතුප්‍රත්‍යයන් යෙදෙනකන් විතරයි. ඒකට දෙයක් කරන එකේ අනිත්‍යක තමයි දැන් බාහිරව පවතින දෙයක් කියලා විශ්වාස කරපු ගමන් අපි එහෙන් දැකලා එළියේ තියෙන දෙයක් දැනගත්තා කිව්වහම ඒ දේ අර අන බලන්න පටිච්චසමුප්පන්න දෙයක් නෙවෙයි කියලා හිතපු ගමන් වෙන්නේ අනිත් ආයතන වලින් මේක අදකින්න පුළුවන්. දැන් අපිට හොඳටම තියෙන දේක් තමයි ඇහෙන් දකින දේ අල්ලලා බලන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ චක් ආයතනෙන් අද්දකපු දේ කාය ආයතනෙන් අදකින්න පුළුවන් කියන එක. හැබැයි ඔක දෘෂ්ටියක් එකක් ඇත්ත ඇතිහැටි නෙවෙයි. හරිද? ඇහෙන් කරන ක්‍රියාව වෙන කිසිම ආයතනකින් කරන්න බෑ. ඇහෙන් කරන වැඩේ කනින් කරන්න බෑ කියන එක පැහැදිලිද? අනෙන් කරන වැඩේ ඇහෙන් කරන්න බෑ කියන එක පැහැදිලිනේ. එහෙනම් ඇයි අපිට හිතෙන්නේ මේ ඇහෙන් දකින දේ කාය ආයතනෙන් කරන්න පුළුවන් කියලා? ඒ කියන්නේ ඇහෙන් දකින දේ අල්ලලා බලන්න කියලා හිතනකොට තේරුම් ගන්න අපි මුලා වෙලා. ඒ කියන්නේ ආයතනේ ඇත්ත ඇති හැටි දැකලා නැහැ. දැකලා නැහැ කියන්නේ මේ ආයතනෙන් දකින එකට ලෝකිතයිති දෙයක් හදපු ගමන් අර මුලා වුණා කියන්නේ ඒකයි. මොකද දේ ඇහෙන් විතරක් නෙමෙයි අත්දකින්න පුළුවන් අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් කියන විශ්වාසයක් අපි යනවා. හැබැයි ඒක ඇත්ත ඇති හැටි නෙමෙයි මේ හිතෙන්ම මවලා අපිව මුලා කරන තත්වයක්.
දැන් ડોક્ટર රවි අනේ අපි හිතුව මෙහෙම ගංගන් ගලනවා. අපි ඉදි කටුවකින් එක තැනක් තිබ්බොත් අපිට ආයේ ඒ තැන තියන්න බෑනේ. ඒ වගේ හැම දෙයක්ම අපිට එළියේ තියෙන දකින දේවල් හැම එකක්ම නිකන් ඒ වගේ ගලා යන ස්වභාවයක් නේද? එහෙම නේද හිතාගන්නේ?
ඔව්, එතන ඒ කියන්නේ අදහස් කරන්නේ එක මොහොතක අත්දකපු දේ තව මොහොතක අත්දකින්න බෑ. ඊළඟ ක්ෂණය වෙනකොට ඒක සකස් කරන්න යෙදුන හැම එකක්ම වෙනස් වෙනවා. එන්න අපි මේ ගංගක කතාවිනුත් ඒකයි කියන්නේ හදන්නේ. අපි එළියේ තියනවා කියලා හිතුවට ඒ තියන දැන් ගඟේ නම් තියන වතුර ටික නෙමෙයි ඊළඟ මොහොතේ අපි ගඟ කියලා බැලුවට තේන්නේ. ඉතින් ඕකේ මේ ගන්න තව උපමාවක් තියනවා. ඔය ගලන වතුරේ ඇති වෙන පහන් දැල්ලක ඡායාවක් ගන්න දැන් පහන් දැල්වෙක ප්‍රතිබිම්බයක් අපට පේනවා. ඒක ගලන වතුරක තියෙනවා. දැන් බලන්න එහෙන් මේ මොහොතේ දැකලා අන්න දැල්ලක් තියෙනවා කියලා කියනවා. ඊළඟ මොහොත වෙනකොට ඒ වතුර ගලනවා නම් අර දැකපු ඡායාව එක පැත්තකින් පහළට ගලාගෙන ගිහිල්ලා අනිත් පැත්තෙන් මේ දැල්ලෙන් එන ආලෝක කිරණ ටික දැන් ඉස්සෙල්ලා ආපු ආලෝක කිරණ ටික නෙමෙයි දැන් ඇවිල්ලා තියෙන්නේ. තව පැත්තකින් පහන් දැල්ල අනිත්‍ය ස්වභාවයක් ගන්නවා නේ. ඉස්සෙල්ලා පත් වුණ තෙල් ටිකෙන් ආපු දැල්ල නෙමෙයි දැන් මේ අලුත් තෙල් ටිකක් අලුත් ඉරේ කැල්ලක් අලුත් දැල්ලක්. ඒකට ඔන්න ඔය වගේ දැන් මේක ඵලය විතරක් වෙනස් වෙන කතාවක් නෙමෙයි. ඵලය සකස් වෙන්න උදව් වුණ හේතුත් ඒවයි තියෙන්නේ ප්‍රවේ ස්වභාවයෙන්. මොකද ඒවත් සංකත ධර්ම. ඒවත් මේ පටිච්ච සම්පන්න ධර්ම. පටිච්ච සම්පන්න ධර්ම වල සංකත ධර්ම වල හැම එකේම ඒ ලක්ෂණ තියෙනවා. ඒකට මේ ඵලය හදන්න හේතු වුණ හේතු ටික ගත්තහම ඒවයි තියෙන්නේ ඔය මේ හේතු ප්‍රත්‍යයෙන් රකස් වුණ ස්වභාවයෙන්. ඒකට මේ හේතුත් අනිත්‍යයි. ඒකට මේ හැම හේතුවක්ම අනිත්‍ය වෙනකොට ඒත් අපේ කුරුද්දක් තියනවා ඒකෙන් ඇති වෙන ඵලය නිත්‍යයි කියලා ගන්න ස්වභාවයක්. ඉතින් මේ නිත්‍ය සංඥාවෙන් ගැනීම තුලමයි මේ අපි දෘෂ්ටිගත වෙන්නේ. මේ නිත්‍ය සංඥාවට දාගන්නේ මේ ආයතන වල ඇත්ත ඇති ඇති නොදන්න හින්දා මන ආයතනෙන් කරන මුලාවක් මේ තියෙන. මන ආයතනෙන් තව තව ඒ මුලාව වැඩි කරනවා. ආයතන මට්ටමින් කරන මුලා. එනිසාමයි මම මේ කියන්නේ මේ කලායතන ගැනම මේ ගා බලන්න තියෙනවා මේ විදර්ශනයේදී.
ඒකදී මහත්මයා අර අර ඉන්දිකට් ප්‍රදාන ප්‍රශ්නේදී අපිට උගත් තේරෙනවා ගඟ එකම ගඟට ඉන්දිකට් දෙපාරක් දාන්න බැහැ කියන එක. එකම ඉන්දිකට් දෙපාරක් දාන්න බැහැ කියන එක තේරෙනවා. ගත්තනම් ඒක උඟක් අපිට ප්‍රශ්න විසඳනවා කියන එක තේරෙනවා. එකම කෙනාට වුණා දෙපාරකට එකම ඉන්දිකට් අස්සක් දාන්න බැහැ වගේ තේරෙනවා. ඒකට එහෙම ඒ අනිත් පැත්තත් තේරෙනවා නම් ඒක ප්‍රශ්න විසඳනවා වගේ ගැටියක් එනවා නේද කියලා තමයි තේරෙනවා. දැන් ගත වෙනවා එකම ඉන්දිකට් දාන්නවා කියලා දෙපාරකට හිතන්න එහෙම බැහැ. ඒක එකම ඉන්දිකට් වුණා දෙපාරකට දාන්න බැහැ එහෙම බලද්දි නේද තේරෙනවා.
ඔව් දැන් මේ දැන් ඔය වගේ අපිට අර තර්කයක දෙයක් හදාගන්න පුළුවන්. දැන් මේ දැනුමට තියරි එකක් හදාගන්නවනේ ඔය. දැන් ඕක අපි ගේන්න ඕන මේක දැක්මක් වෙන මට්ටමකට. ඔය ගඟයි ඉදිකට්ටයි තේරම මේ ආයතන මට්ටමේ තියෙන්නේ ඕක. මම කියන පැත්ත දකින්න ඕන. ඒ කියන්නේ ඇහෙන් හදලා දෙන ප්‍රතිබිම්බේ ඡායාව ප්‍රසාද රූපේ ඕකේ තියෙන්නේ ඔන්න ඔය ලක්ෂණ ටික. දැන් ඇහැ ගන්න දැන් මීට වඩා තව ටිකක් ඇහැ ගැන හිතන්න පහසු වෙයි. ටීවී එකක් වගේ කියලා ඇහැ. ටීවී එකේ අපි නිකන් ටීවී එකක් ගෙන තිබ්බට රූප වැටෙන්නේ නැහැ. ඒක අපි ප්ලග් කරලා මේ කරන්ට් සප්ලයි එක දීලා ඊළඟට ඕන් කරලා channel එකකට ටියුන් කරලා ඔය යෙදෙන්න ඕන හේතු ගොඩාක් තියෙනවා. ඒ ටික ඒ හේතු යෙදෙනකොට ඔන්න මේ ස්ක්‍රීන් එකේ අර මේ මොනවා හරි වර්ණ සටහන් ටික හැදෙනවා. එතකොට ඒ හැදෙන වර්ණ සටහන් ටික දකින්න දැන් ඇහැ ටීවී එක කියලා උපමාවට ගත්තොත් අර ටීවී එකේ ස්ක්‍රීන් එකේ වැටෙන පින්තූරේ වගේ තමයි ප්‍රසාද රූපය කියන එක. එතකොට මේ ප්‍රසාද රූපයේ තියෙන ලක්ෂණේ බලන්න දැන් ටීවී එකේ අර ඔයගොල්ලෝ සමහර විට දන්නවා ඇති අර පික්සල්ස් ගොඩක් නේ තියෙන්නේ ඩොට්ස් ඩොට්ස් ඒවා දැන් මොහොතක මේ පෙන්නන වර්ණය ඊළඟ මොහොතේ වෙනස් වෙනවා. හැබැයි ඒකේ දිස්සෙන්නේ එකම එක වගේ ඡායාවක් වෙන්න එක වගේ රූපයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හිතනවා මේක තියෙනවා කියලා. ඒ වුණාට එකම ඒකේ පෙන්නුම් කළා. දැන් ඔයගොල්ලෝ මං හිතන්නේ ඔය කම්පියුටර් ඉස්සරහා ඇත්තේ කම්පියුටර් එකේ ස්ක්‍රීන් එකත් ඕකමයි. ලැප්ටොප් එකක් නම් ඒකේ තියෙන LED හරි LCD හරි ස්ක්‍රීන් එකේ වෙන සිද්ධියමයි මේ. දැන් ඕකේ එක එක්කෙනාගේ ෆොටෝ තියෙනකොට අපිට හිතනවා මේක මේ තියෙන එකක් කියලා. තියෙන එකක් නෙමෙයි. ක්ෂණයක් ක්ෂණයක් පාසා අලුත් අලුත් මේ වර්ණ සටහන් එතන ඇති වෙනවා. තිබුණ එක නිරුද්ධ වෙලා අලුත් එකක් ඇති වෙනවා. තිබුණ එක නිරුද්ධ වෙලා අලුත් එකක් ඇති වෙනවා. ඒක වෙනස් වෙවි පේන්නත් පුළුවන්. දැන් ටීවී එකේ නම් විතරම වෙනස් වෙනවානේ. දැන් මේවයි එක විදිහට පේනුණත් ඒ වෙනස් වීම එහෙමමයි. එතන අවබෝධයක් ගන්න ඔය ප්‍රසාද රූපය කියන එක එක මොහොතක තියෙන ප්‍රසාද රූපය තව මොහොතක තියෙන ප්‍රසාද රූපයට කිසිසේත් අදාළ නැහැ. ඔන්න ඔය වගේ ප්‍රසාද රූපයක් තමයි විඥාණයෙන් දකින්නේ. හරියට අපි ටීවී එක බලනවා වගේ. ඒක එක මොහොතක දකින වර්ණ සටහන අපිට තව මොහොතක දකින්න බෑ. මොකද ටීවී එකේ ඒ වර්ණ සටහන හදන්න යෙදුන හේතු ටික අපි හිතමු ආපු කරන්ට් එක නැත්තම් මේ ටීවී තරංග ටික ඊළඟ මොහොතේ හැදෙන එකේ තියෙන්නේ ඒව නෙමෙයි. අර ඒගත්තු කරන්ට් එක නෙමෙයි දැන් මේ කරන්ට් එක. අරගත්තු ටීවී තරංග ටික නෙමෙයි වෙන තරංග ටික. ඒව නිසා හටගත්තු ඵලයක් තමයි දැන් මේ පෙන්වන සටහන. ඒතකොට අපි ඇහැ නිසා සකස් කරන ප්‍රසාද රූපෙත් ඔන්න ඔය වගේ දෙයක්. එතකොට අන්නේ ප්‍රසාද රූපය එතනක් දකින්න හේතුඵල ස්වභාවය. ඒ ප්‍රසාද රූපය දැනගන්න විඥාණය තමයි චක්කු විඥාණය කියන්නේ. එතකොට මේ චක්කු විඥාණයට කතරයක් දකින්න එක ආයි කවදාවත් අවතරයක් දකින්න බෑ. එකක් ඒ විඥාණය ආයේ උපදින්නේ නැහැ. ඒ විඥාණය නිරුද්ධ වෙලාමයි තවත් විඥාණයක් උපදින්නේ. ඔහොම ඔය මේ ඵල විතර නෙවෙයි හේතුගලත් ඔය ඒ ලක්ෂණයම තියෙනවා. ඒක මේ සංකත ධර්මවල පොදු ලක්ෂණයක්. සංකත ධර්ම කියන්නේ ලෝකෙට ඇවිත් හැම එකම සංකත ධර්මයක්. ඒකට ඒවයි තියෙන මේ ලක්ෂණේ දකිනකොට මේ අර නිත්‍ය නැත්තම් දෙයක් කරන මට්ටමට යන්නේ නැහැ. මොකද දෙයක් කරනකොට ඔක අර ඒකේ මේ අනිත්‍ය ස්වභාවය නෙමෙයි අපි නිත්‍ය ස්වභාවයකින් ගන්නෙ. ඒක ගන්නෙ මුලාවෙන්මයි. ඒක ඇති වෙන්නේ මේ ඇත්ත ඇති හිතේ නොදන්නා විද්‍යාව නිසාමයි කියන එක.
හොඳයි. බොහොම පිං රවි මහත්මයා මම හිතන්නේ අද අපේ කාල වේලාව ඉක්මනින් කියලා සාකච්ඡා සඳහන් කරපු ඔස්ට්‍රේලියා විද්‍යාවේ වගේ මිනිස්සුන්ටත් වේලාව ඉස්සරහට බලලා මම හිතනවා අද අපිට මෙතනින් සාකච්ඡා නිමා කරන්න පුළුවන්. සමහර ඉතිරිවෙන්නේ ඉතාමත්ම කෘතඥතාවය පළකෙන්නවා රවි පොක්කගේ මහත්මයාට අද අපිත් එක්ක මේ සාකච්ඡාවට එකතු වෙලා ධර්ම කරුණු මත කරලා දීම ගැන මම හිතනවා තවත් ගොඩක් කතා කර යුතු මාතෘකාවක් මේ අපි කතා කරන්නේ. ඉතින් තව ඉදිරියටත් අපි මේ සම්බන්ධයෙන් කතා කරලා කියන යම් කිසි ගැටලු සාගත තැන් හරි එහෙමත් නැත්නම් අවබෝධ කළගත යුතු තැන් තව තවත් මතු කරලා අපි සාකච්ඡා කරමු. කොහොම නමුත් අද වැඩසටහන නිමා කරන්නේ නැවතරක් මම රවි පොග්ගගේ මහත්මයාට යොමු වෙනවා. ඒකට අද කරපු සාකච්ඡාවට සාරාංශයක් ප්‍රතිමා සම්මතට කියලා අද වැඩසටහන නිමා කරමු. රවි පොග්ගගේ මහත්මයා දැන් කෙරුවන් සරණයි.
හොඳයි. මෙතන මේ දැන් අලුතෙන් මතුණු දේවල් මේ අන්තිමට කියපු දෙයක් තමයි මේ අපට ඵලය කියන එක තමයි මේ විද්‍යමාන වෙන්නේ. එතකොට එක පැත්තකින් අපි ඵලය හේතු ප්‍රත්‍යක් නිසාම හටගෙන පවතින දෙයක් කියන ස්වභාවය දකින්නේ නැහැ. එහෙම දකින්නේ නැති වුණහම ඵලයට එනම තියෙන්න පුළුවන් කියන දෘෂ්ටියකට යනවා. ඒක දෘෂ්ටියක් කියලා දැනගන්න ඕන. ඊළඟට ඵලය හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා කියන ස්වභාවය අවබෝධ වෙනකොට ඒකෙත් දකින්න දෙයක් තියෙනවා. මේ හේතු ප්‍රත්‍ය ටිකක් අර ඵලයේ ස්වභාවයෙන්ම වෙනස් වෙන සංකත ධර්මතා කියන එක. ඒ පැත්ත දෙන්නවා. ඊට කලින් අපි කතා කළා මේ දැන් මේ රූප කියන ස්වභාවය බාහිරයේ තියෙන ලෝකයේ හැදිලා තියෙන රූප. ඒවා ඒ පවතින යථාභූත ස්වභාවයද නැත්නම් අපේ හිතෙන් මවලා පෙන්වන ස්වභාවයක්ද කියන එක. ඒතර ආයතන ගැන පිරිසිඳ දකින්න තේනවා මේ දැනගෙන තියෙන ආයතනයක් කරහා නම් ඒක පවතින ඇත්ත ස්වභාවය නෙමෙයි මේ. හිත කියපු ස්වභාවයක්. ඒතර හිතෙන් හදපු චේතනාවකට අදාළ විදිහට කිව්වොත් සංස්කාර ලෝකයක්. ඒතර මේ සංස්කාර ලෝකයේ තියෙන්නේ බාහිරයේ නෙවෙයි තමන් තුළමයි. ඒතර මේ ආයතන 6 නිසා හිතෙන්ම සංස්කරණය කරනවා. ඒ සංස්කරණය කරන එක අපේ තියෙන ඇත්ත ඇටියට නොදන්නකම අවිද්‍යාවයි මුලාවයි හින්දා අපි විශ්වාස කරන්න පුරුදු වෙලා තියෙනවා බාහිරේ තියෙන දේවල් කියලා. ඒ දේවල් කියනකොට ආපහු නිත්‍ය සුභ සුඛ ආත්ම සංඥා වලින් තමයි ඒ දෙයක් කියලා පිළිගන්නේ. අන්න ඔය වගේ මුලාවන් ටිකක් යෙදෙනවා. ඒකට මේ මුලාවන් වලින් නිදෙන මාර්ගයට වැටෙන්න තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ අහා කලායතනික සූත්‍රයේ එහෙම චක්කුම් වික්කවේ ඥානං පස්සං යථා භූතං රූපං ඥානං පස්සං යථා භූතං ඒ විදිහට ආයතන ආයතම් පෙන්වන්නේ එතන යථා භූත ඥානය අහලා දැක්කා කරගත්තොත් එයාගේ මේ ලෝකෙන් මිදෙන මාර්ගය වැඩෙනවා. තව විදිහට කිව්වොත් ලෝකෝත්තර මාර්ගයට වැටෙනවා කියන එක තමයි මම හිතන්නේ මම මේ කියන්න උත්සාහ කළේ. ඒක විස්තර කරද්දී තේ මේක එක මේ ධර්මතා උපමා අපි කතා කරනවා. ඉතින් මේ ටික තමයි මට මේ සමරයිස් කරන්න ගියොත් තියෙන්නේ. එමනා හැම දිනකටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ගනි මාත් මට යමක් එකතු කරන්න හිතුණා. මේ ඔබතුමා අපිට බොහොම ගැඹුරේ කරුණු කරුණු කාරණා මේ සරලව ගත්තාම අපිට මේ දන්නවා කියන එකත් දැනෙනවා කියන එකත් දෙකක් කියලා මට දැන් අවබෝධ වුණා. ඒ කියන්නේ මේ එක්ක කතා කරපු දේවල් දැන් අපි දන්නවා. ඒකට අපි තාම මේවා හරියට දැනෙන්නේ. ඉතින් ඒ සඳහා අපිට විදර්ශනා ඥානය පහළ කර ගැනීම අවශ්‍යයි කියන එකම අපිට දැනුණා. ඉතින් ඒකම මේ දෙක දෙපැත්තට දැම්මොත් මේකේ මැදි ඉන්නේ කල්යාණ මිත්‍ර ඇසුරක් සද්ධර්ම ශ්‍රවණයක් මෙවැනි ධර්ම සාකච්ඡාවක් මෙවැනි ඇදී හැමවීමක් කියලා මට ඉතාමනේ පැහැදිලි වුණා. ඒක නිසා මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන අපේ රලින් දළුවත් මහත්තයාට අපිට මේ අවස්ථාව ලබා දෙන්නේ. හොඳයි ජයන්ත මහත්තයා පෙරවන් සරණයි.
දැනුමත් වැඩි වෙන ගැන ඔබට පොඩක් පින්තේ මාසයක් නැසෙන්නේ නැහැ.